අද දින වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ පින්වත් වෛද්‍ය සීතාල්විස් මැතිණිය විසින් 2023 වසරේ 5 වෙනි මාසේ 5 වෙනිදා වෙසක් පුර පසළොස්වක පොහෝ දවස තුන්ලෝ තිලකේ භාග්‍යවතුන් වහන්සේගේ සිද්ධාර්ථ ඒ උප්පත්තිය මුළු මහත් පෘථුවි තලයම කම්පා කරමින් හේතුම් සම්බුද්ධත්වය මුළු මහත් පොළොවම කම්පා කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුණු දවස ආදායි. අසිරිමත් අන්දමින් කන්තක අශ්වයාගේ ඉපදීම සිදු වුණු දවස, චන්න ඇමතියාගේ ඉපදීම සිදු වුණු දවස, බුදුවීම සඳහා සංසාරේ අනන්ත කැපවීම කර යසෝදරාව ඉපදුණු දවස ආදී කොට සියල්ලද මේ දවසේ සිහිපත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කැලණියට වැඩම කිරීම, ශ්‍රී පාද පත්ම වහන්සේ පිහිටවීම, රුවන්වැලි මහා සෑ රදුන්ට මුල්ගල තැබීම ආදී කොට ඇති උතුම් කරුණුකාරණ රාශියක් පින්නතුනේ සිහිපත් කරන උත්තම දවසක් තමයි වෙසක් පුර පසළොස්වක දවස. ඒ කරුණුකාරණ සියල්ලක්ම හිතාගෙන එදා පටන් මේ දක්වාම සම්බුද්ධ ශාසනය අවිච්ඡින්නව පවත්වා ගැනීම සඳහා අපමණ කැපවීමකින් කටයුතු කරපු ආර්ය මහා සංඝරත්නයටත්, කල්යාණ පුතජන මහා සංඝරත්නයටත් අපගේ නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ මහා සංඝරත්නය පෝෂණය කරමින් ආරක්ෂා කළ දායකකාරක පින්නතුන් හැම දෙනාටමත් අපි ආචාර ගෞරව දක්වන්නට ඕන. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කරපු මෙහෙණින් වහන්සේලා කාන්තා පාර්ශවයේ තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම, දළදා හාමුදුරුවන් වහන්සේ වැඩමවීම ආදී කොට ඇති මේ හැම දෙයක්ම සිද්ධ කළේ. ඉතින් ඒ උත්තමාවියන් හැම දෙනාටමත්, ඒ දායක පාර්ශවක හැම දෙනාටමත් අපගේ ගෞරවය නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසෙහි ඒ දායකත්වයේ දක්වන පින්නතුන් බොහෝම අලංකාරව මේ මල්ලාදිය සොයා ගනිමින් වෙහෙස මහන්සි වෙමින් සැරසිලි සිද්ධ කරමින් කටයුතු කළා. ඒ වගේම මේ ධර්මශාලා මණ්ඩපය ඉදි කරලා අපි සියලු දෙනාගේම සිත් නිවා ගන්න ධර්ම සාකච්ඡා කරන්න පරිසරය හදලා දුන්නේ පින්වත් චන්දරති සේරාමැතිතුමා, ඒ වගේම ශාම්ලිති සේරාමැතිණිය ඇතුළේ පවුලේ පින්නතුන් ඒ හැම දෙනාගේම දෙපාර්ශවයේම මව්පියන්ට පින් සිද්ධ වෙන්න, ඒ ඇත්තන්ටත් ආශිර්වාදයක් වෙන්න සලසා දීලා තියෙනවා. ඒ හැම දෙනාගේමත් උත්තුංග සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, සද්ධර්මයේ ආලෝකයෙන් බැබලේවා කියලා අපි ඒ හැම දෙනාටමත් පින් දෙනවා. පින්තුන් මේ ස්ථානය තෝරගන්නේ සුවිශේෂී පදනමකින්. මේ ස්ථානයට පැමිණෙන්නේ සම්ප්‍රදායිකව සිල් සමාදන් වෙලා ගෙදර යන්න නෙමේ. ඒ වගේම හාමුදුරුව තරහ වෙයි අපි නොගියොත් පාන් සුකුලට වඩින එකක් නැහැ, දානෙට වඩින එකක් නැහැ, දානෙට වඩම්ව ගන්න බැරි වෙයි, දරුවා දහම් පාසලට දාගන්න බැරි වෙයි කියලා බයටත් නෙමෙයි. සුවිශේෂී අරමුණක් වෙනුවෙන් එන්නේ. ඒ සුවිශේෂී අරමුණ තමයි සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය සිද්ධ කර ගැනීම පරම පවිතුරු අධිෂ්ඨානය. ඒ උත්තම සත්‍ය අවබෝධයේ අධිෂ්ඨානය සිද්ධ කරගන්න හොඳම මාසයක් කාලයක් තමයි පින්නතුනේ මේ වෙසක් මාසේ. ප්‍රඥාව දිදුලන මාසේ පින්නතුනේ, බොහෝ දෙනෙකුට සත්‍ය අවබෝධ වෙන මාසේ තමයි පින්නතුනේ මේ වෙසක් මාසේ. ඒ නිසා සුවිශේෂයෙන් අවදීන් ධර්මය ප්‍රගුණ කරන්න, ධර්මය ශ්‍රවණය කරන්න මේ වෙසක් මාසේ ප්‍රඥාවට මුල් තැනක් ලැබෙන විශ්ව ගුණයක් තියෙන මාසයක්. පූර්ණ චන්ද්‍රයා පායන දවස අද විශ්වයේ පවා අමුතුම සැකැස්මක් ඇති වෙනවා පින්නතුනේ. එනිසා ඒ ආශිර්වාදයත් එකතු කරගෙන සද්ධර්මය තේරුම් ගන්න අපි උත්සාහ කරගමු, සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරගමු. සම්ප්‍රදායේ පොතේ තියෙන ටිකම අපෙන් බලාපොරොත්තු විය යුතු නෑ. ඒක අපි පොත් කියවලා අපිට ඉගෙන ගන්න පුළුවන්නේ. අපිට පොතක් කියවලා පොතේ තියෙන දේ ඉගෙන ගන්න පුළුවන්. පොතේ තියෙන දේ තවදුරටත් අවබෝධයෙන් දේශනා කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් පොතේ තියෙන පමණම දේශනාවක් වශයෙන් කරනවා නම් ඒක ඇති වැඩක් නැහැ නේද? අපිට පින්නතුනේ පොතක් කියවලා බලා ගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ පොත් හැම දෙයක්ම කියවලා බොහෝ ධර්ම අධ්‍යයනයන් සිද්ධ කරලා බොහෝ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා ඒ හැම තැනකින්ම ලබාගත් අත්දැකීම් සමුදායත් සමග තමයි මේ අවස්ථාවට සහසම්බන්ධව අපේ පින්නතුන් කටයුතු කරන්නේ. ඉතින් මා හැඟි පමණින්, මා දන්නා ආකාරයෙන් පින්නතුන්ට උදව් කරනවා. පින්නතුනුත් මේ ගමනට උදව් කරන්න. පින්නතුනේ මහමෝදේ අතරමං වෙච්ච පිරිසක් කියලා අපි හිතමුකෝ. එක්කෙනෙක් විතරක් නෙමෙයිනේ නේද? මේ සාගරෙන් එගොඩ වෙන්නේ එකම බෝට්ටුවේ නම් ඉන්නේ හැමෝම. හබලක් නැත්තම් අතින් හරි තල්ලුවක් දෙනවානේ ඉස්සරහට යන්න. අන්න ඒ වගේ අපි හැමෝම සාමූහික මහන්සියක් දරන්න ඕන. දේශකයෙකුට බෑ අවබෝධ කරවන්න, මේ සසරෙන් එගොඩ කරවන්න. අපි සාමූහිකව උත්සාහවත් වෙන්න ඕන. කරුණක් පැහැදිලි නම් පැහැදිලි කරගන්න ඕන, සාකච්ඡා කරගන්න ඕන. වචනයක් වැරදුනා නම් ඒක හදාගෙන තේරුම් ගන්න ඕන. එනිසා කාටවත් පලි දරලා හරියන්නේ නැහැ. අපේ සංසාරේ නේද? දේශකයන්ට පලි දරලවත්, හාමුදුරුවන්ට පලි දරලවත්, දෙමව්පියන්ට පලි දරලවත්, සමාජයට ලෝකයට පලි දරලා හරියන්නේ නැහැ. අපි කොහොම හරි මේ 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 සසර තරණය කරගන්න ඕන පින්නතුනේ. පලි දැරීමෙන් ඇති වැඩක් නැහැ. අරයා වැරදිකාරයා, මෙයා වැරදිකාරයා, දේශකයා වැරදිකාරයා, එහෙම කියලා හරියන්නේ නැහැ. එහෙමනම් සියලු දෙනාම ඔලු ඔරුව පෙරලිලා සාගරේ ගිලිනවා. එනිසා සීලු දෙනාම එකමුතු වුණොත්, සීලු දෙනාම එකට මේ කරුණු කාරණා තේරුම් ගන්න මහන්සි ගත්තොත් අපිට හරි දේ තේරුම් අරගෙන හරි දිසානතියට ගමන් කරලා අපිට පුළුවන් පින්නතුන මේ සංසාරේ ගොඩ වෙන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ධර්ම දේශනා කරනකොට සත්‍ය අවබෝධය සිද්ධ වෙනවා. ධර්ම දේශනා කරනකොටම සත්‍ය අවබෝධය සිද්ධ වෙනවා. ඒක දකින්න තියෙන දෙයක්ද නැද්ද? පන පුතේ සූත්‍රවලදී අපිට දකින්න තියෙන දෙයක්, ධම්මපදයේ කියවද්දී අපිට දකින්න තියෙන දෙයක් මොකක්ද? මේ ගාථාව අසද්දිම මේ සත්‍ය අවබෝධයට පත් වුණා කියන එක. එහෙමනම් පින්නතුනේ ඒ මොහොතේම ඒ සත්වයාගේ ඒ තනත්තාගේ විදර්ශනාව සිද්ධ වුණා. කියන්නේ නුවණින් කරුණු දිහා බැලුවා. නුවණින් කරුණු දිහා බලද්දී අපේ නුවණ හරි තැනට පැමිණියා. ඒ කියන්නේ ශ්‍රාවකයාගේ නුවණ හරි තැනට පැමිණියා වැරදි තැනින්. මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට, මිත්‍යා සංකප්පෙන් සම්මා සංකප්පයට පැමිණියා කියන එකයි. එහෙමනම් හොඳින් ශ්‍රවණය කිරීම, හොඳින් අවධානයෙන් ශ්‍රවණය කිරීම, තමගේ මනස සත්‍යානුගත කර ගැනීම කියන එක එදා ශ්‍රාවකය සිද්ධ කළා. එහෙමනම් අද ඔබ ශ්‍රාවකයා ඔබත් ඒක සිද්ධ කර ගන්න ඕන. බණ පොත බලද්දී, කියවද්දී, ධර්මදේශනාව අසද්දී හොඳින් සත්‍ය තේරුම් කර ගන්නවා. සත්‍ය තේරුම් කර ගන්නවත් එක්කම සත්‍යානුගත වෙනවා. අපිට හොඳින් සත්‍ය තේරුම් යනවා කියලා කියන්නේ පින්නතුනි අපි ස්වභාවයෙන්ම සත්‍යානුගත වෙනවා. තේරෙනවනේ? අපි හරියට යමක් අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ අපි සත්‍යානුගත වෙනවා. දැන් ඔබගේ කකුල් දෙක මුල සර්පෙක් ඉන්නවා කියලා කිව්වොත් ඊළඟට උතරින් ඉවත් වෙන්න කියන කාරණේ අපි කියන්න ඕනේ නැනේ නේ? ඒක දැකීම සමගම ඔබ උඩ පැනලා ඉවත් වෙනවා. ඒකයි සත්‍යානුගත වීම කියලා කියන්නේ. මේ තියෙන්නේ අවිද්‍යාව, මේ තියෙන්නේ මිත්‍යාව, මේ තියෙන්නේ අසත්‍ය කියලා තේරුම් ගන්නවත් එක්කම එයා සත්‍යයට මාරු වෙනවා. එතනින් ඉවත් වෙනවා. අන්න ඒකයි පින්නතුනේ මේ සත්‍යානුගත වීම කියලා කියන්නේ පින්නතුනේ. අපි දුක් විඳින තැනක ජීවත් වෙන්නේ, අපායට නෑකම් කියන තැනක ජීවත් වෙන්නේ කියලා දැනගත්තොත් ඉක්මනින් එතනින් ඉවත් වෙනවා. අපි වැවක නාන්න හදනවා, දිය වතුර ටිකක් නාන්න හදනවා, ගමේ ඉන්න ගොවියෙක් ගැමියෙක් ඇවිල්ලා කියනවා පුතා ඕක නාන්න එපා, ඕක සරකිඹුල්ලෝ ඉන්නවා. අපි නාන අදහස් අයින් කරලා දානවා නේද? ටක් ගාලා අයින් කරලා දානවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් මේ සංසාරේ තියෙන භයානකත්වය කියලා දෙනවා. ඒ අය ඉක්මනින්ම තේරුම් අරගෙන සංසාරයෙන් අයින් වෙනවා. සංසාරේ කොහෙද තියෙන්නේ? මේ හිතේ මේ මොහොතේ සැරිසරන එක සංසාරය. මේ මොහොතේ මේ වැඩ කරන්නේ, මේ හිත වැඩ කරන්නේ සංසාරේ. මේ තියෙන්නේ සංසාරේ. මේ සංසාරයෙන් අයින් වෙනවා. හොඳින් ධර්මය ශ්‍රවණය කරද්දී පින්නතුනේ ධර්මානුගත වෙනවා, ධර්ම අවබෝධයට පත් වෙනවා. එහෙමනම් හොඳින් ශ්‍රවණය කරන්න, ඒක තමයි ඇත්ත. ඊළඟට භාවනාවල් කළා, අරියත් වුණා, රහත් වුණා කියලා කියන්නේ මේ ධර්මපදේ අරගෙන ගිහිල්ලා ධර්ම මානසිකාරයේ වඩලා ඒ ධර්මානුගත වෙලා එතෙන්ට පැමිණියා. මේ සත්වයාගේ තියෙන කෙලෙස් දහමය වෙනස්, එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. එවිට එක එක සූත්‍ර දේශනා, එක එක ආකාරයෙන් දහසක් න්‍යායන් වලින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. අන්න එවිට ඒ ඇත්තන්ගේ තියෙන ඒ කෙලෙස් මැඩපවත්වාගෙන ඉගොඩ වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. කෙලෙස් කියලා කියන්නේ පින්නතුනේ සසරට ඇදලා බැඳලා තියෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් කෙලෙස්. අපි හිතමුකෝ ධර්මයට තියෙන කැමැත්ත කියලා අධික ලෙස. ඒකත් කෙලෙස් වෙනවා. ධර්ම සංඛාරයක් වෙනවා. තේරෙනවා නේද පින්නතුනේ? එතකොට මේ කෙලෙස් කියලා කියන්නේ නරක දේවල්ම නෙමෙයි. හොඳ දේවල් වුණත් බැඳුනොත් කෙලෙස්. නිවනට ඒක කෙලෙස් පින්නතුනේ. හොඳ දෙයක් වුණත් බැඳුනොත් ඒකට කෙලෙස්. දානය නිසා මානෙ උපදවා ගන්නවා නම් ඒකත් කෙලෙස්. හොඳ වැඩ නිසා උද්දච්චකම ඇති කර ගන්නවා නම් ඒකත් කෙලෙස්. තමන්ගේ සීලය පිළිබඳව තමන්ට මානයක් ඇති වෙනවා නම්
මංහරි සිල්වත් කියලා එකත් කෙලෙස්. තමන්ගේ ඥානය නිසා තමන්ට මාන්‍යයක් ඇතියෙනවා නම් එකත් කෙලෙස්. තමන්ගේ ලස්සර නිසා, නිරෝගීකම නිසා මාන්‍යයක් ඇති වුණොත් ඒකත් කෙලෙස්. ඊළඟට බලය නිසා, ධනය නිසා ඇති වුණොත් ඒවත් කෙලෙස්. අන්නේ කෙලෙස් වලින් තමයි පින්නතුනි සත්‍යය බඳලා තියෙන්නේ. ඒ නිසා කෙලෙස් කියන කාරණේ පුළුල්ව ওই විදියට හඳුන ගන්න ඕන. පැහැදිලිනේ? එහෙම නැතුව කෙලෙස් කියලා කියන්නේ අපිට මේ අන්නාසි ගෙඩියක් කන්න හිතුණා, අඹ ගෙඩියක් කන්න හිතුණා, ආසාවක් හිතුණා, ඒක පමණක් නෙමෙයි. ඒක නිවනට බාධාවක් නොවන මට්ටමේ දෙයක් නම් ඒක කෙලෙස් බවට පත් වෙන්නේ. මෙතෙන්දි සුවිශේෂයෙන් පෙන්වන්නේ මේ වෙලාවේ ඔබේ නිවන අහුරාගෙන සිටින ක්ලේශ ධාමයේ මොකක්ද කියලා බලන එක. සත්‍ය අවබෝධය කියන එක අහුරාගෙන සිටින කෙලෙස් ධාමයේ මොකක්ද කියන එකයි මේ මොහොතේ කල්පනා කරන්න ඕන. එහෙම නැතුව කිසි දෙයක් නොවේ. සත්‍ය අවබෝධය කියලා කියන්නේ කුමක්ද? සත්‍ය අවබෝධය යනු කුමක්ද? හොඳ ප්‍රශ්නාර්ථයක්. සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මොකක්ද? පිනතුනේ සත්‍ය කියලා ලෝකෙ දෙයක් නැහැ. තියෙන්නේ ලෝකෙ තියෙනව නම් අසත්‍ය පමණයි. ඕක තේරෙනවද බලන්න? ඇත්තන්ට ඕක තේරෙනවද බලන්න? සත්‍ය කියලා දෙයක් ලෝකෙ නැහැ. ලෝකෙ තියෙනව නම් තියෙන්නේ අසත්‍ය පමණයි. ඔබ පිළිගන්නවද නැද්ද? ප්‍රතික්ෂේප වෙනවද නැද්ද? තේරෙනවද නැද්ද? පින්නතුනේ තේරෙනවද නැද්ද? ඇත්තන්ට සත්‍ය කියලා දෙයක් නැහැ. මට කියන්න බලන්න, සත්‍ය කියලා දෙයක් තියෙනවා. මට ඒ සත්‍ය කියන්න බලන්න. මෙන්න මේ අහවලදී සත්‍යයි කියලා මට කියන්න බලන්න. මා දක්නා ආකාරයේ, මා දන්නා ආකාරයේ, මට ගෝචර වන ආකාරයේ, මා ධර්මයේ හදාරා අවබෝධ කරගත් ආකාරයෙන් සත්‍ය කියා දෙයක් නැත. තිබෙනවා නම් තියෙන්නේ සියල්ලම අසත්‍ය පමණයි. එහෙන් අදහස් ගන්න කුමක්ද? බුදුබණ පදයට විරුද්ධ දෙයක්ද? බුදුබණ පදේ ඉක්මවා ගියපු දෙයක්ද? බුදුබණ පදයට ගැළපෙන්නේ නැති දෙයක්ද දේශනා කරේ? නේ, මං ගලපල පෙන්නන්න. සත්‍ය කියා දෙයක් නැත. තිබෙන්නව නම් තිබෙන්නේ අසත්‍ය පමණයි. පොතට ගැලපුණාම පිළිගැනීම් වලින් තමන්ගේ මනස සතුටු කරගන්න කල්පනා කරන එක අයින් කරන්න. දැන් මම මේක පොතේ අහවලතන තියෙන්නේ කියලා ප්‍රකාශ කළාට පස්සේ පොතේ තියෙනවා නම් කමක් නැහැ කියලා අපි සෑහීමටපත් වෙන එක වහාම නතර කරන්න. ඔබේ නුවණින්ම ගවේෂණය කරලා ඔබ තුලින්ම සිදුවෙන අවබෝධය පිළිගන්න, තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න මහන්සි වෙන. ප්‍රඥාව වැඩෙනවා මේ වෙසක් සමයේ. සත්‍ය කියා දෙයක් නැති තිබෙනව නම් තිබෙන්නේ අසත්‍යම පමණයි. පැහැදිලි නේද දිනතුනේ? ඉතින් ඒ තමයි බුදුහාමුදුරුව සබ්බේ සංඛාරා අනිච්චා කියලා දේශනා කරේ. අතන පාවිච්චි කරන්නේ සබ්බ. තියෙනවා නම් ඔක්කොම තියෙන්නේ නිත්‍ය දේවල් නැහැ අනිච්චයි. සබ්බේ සංඛාරා අනිච්ච. ඒ තුල යදා පඤ්ඤාය පස්සතේ. ඒ තුල ගැඹුරින් දකින්න ඒ දේ නෝනින් දකින්න. කියන ඕනෑම කාරණයක් ආර්ය අෂ්ටාංග මාර්ගයට චතුරාර්ය සත්‍යයට ත්‍රිලක්ෂණයට පටිච්ච සමුප්පාදයට පින්නතුනි ගැලපෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද සියලුම ධර්ම කාරණා මේවාට ගැලපෙන ඒවා, නොගැලපෙන දේවල් දේශනා කළා නෑ. එනිසා බුද්ධ භාෂිතයේ බුදුරජාණන් වහන්සේට ත්‍රිපිටකයේ ගැලපෙන දේවල් දැන් පින්නතුනි අපි ඇවිල්ලා ඉන්නේ ත්‍රිපිටක ධර්මයේ දැනගන්නවත්, සූත්‍ර ධර්ම දැනගන්නවත් නෙමෙයි. ඒවා දැනගත්ත පිරිස මෙතෙන්ට ඇවිදින් ඉන්නේ. මේක දැන් අපි මේ උත්සාහ කරන්නේ අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න තියෙන පින්නතුනි නුවණ මෙහෙවන්න ඕන. නුවණ මෙහෙවන විට ඒ මොහොතේම පින්නතුනි අපේ මනස වෙනස් වෙනවා. ඒ මොහොතේම සත්‍ය අවබෝධය කරා ගමන් කරනවා. ඊළඟට පින්නතුනි අවසාන දිට්ඨියක් අපි හලනවා. අවසාන සංකල්පයක් හලනවා. අවසාන සතියක් හලනවා. අවසාන සමාධියක් හලනවා. අවසාන උත්සාහයක් හලනවා. අවසාන වචනයක් අපි හලනවා. අවසාන ජීවිතයක් අපි හලනවා. ඊට පස්සේ අපි නිරෝධයි නේද? අවසාන වචනයත් හැලුවට පස්සේ අපි නිරෝධයි. අපි අවසාන වචනයත් හලනවා කියලා එකක් බුද්ධාගමෙන් අපි ඉගෙනගෙන නැහනේ. ඇයි පින්නතුන්ට ඉගැන්වේ වචී සංඛාර කියලා? සංඛාරා පරමා දුක්ඛා කියලා නේද? ඒ කියන්නේ වචනත් සංඛාර, සංඛාර තමයි දුක, දුක නිරෝධය මේ සංඛාරයන්ගෙන් නිදහස් වීම. එහෙනම් අවසාන වචනයත් හලනවා කියන එක එතෙන්ට ගැලපෙන්නේ. ඕනම වෙලාවක පින්නතුන්ට අහන්න නිදහස තියෙනවා. ඕක බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුදේශනයකදී කොතෙන්දද ගැලපෙන්නේ කියලා මගෙන් ඕන වෙලාවක අහන්න. එහෙම ගැලපීමක් බලලා තේරුම් ගන්න කල්පනා කරන කෙනෙක් විද්ද මම ඕනෑම වචනය කොහරද ගැලපෙන්නේ කියලා ඇහුවොත් මම ගැලපෙන තැන පෙන්නනවා. නමුත් එහෙම ගලපල කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. තමාගේම නුවණින් විදර්ශනා කරලා කරුණු තේරුම් ගන්න කැප වෙන. මොකද බුදුහාමුදුරුවෝ අගය කළේ නැහැ මා පිටක සම්ප්‍රදානය කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා පිටක සම්ප්‍රදායේ එන, පොතේ සම්ප්‍රදායේ එන දේ විදියට පිළිගන්න එපා. මේ ලෝකේ ගොඩාක් අන්ධබද්ධිකයෝ ආගමිකයෝ කරන්නේ ඒ දේ කරන්න එපා. ඔබේ ප්‍රඥාව මොට වෙනවා. තේරුණා නේද? ප්‍රඥාව මොට වෙනවා පිටක සම්ප්‍රදායෙන් පිළිගත්තොත්. තමාගේ හිතවත්කමට තමන්ගේ පන්සලේ හාමුදුරුව දේශනා කළා කියලා පිළිගත්තොත්, මේ ආනන්ද හාමුදුරුව අපිට විශ්වාසයි උන්වහන්සේ දේශනා කළා කියලා පිළිගත්තොත්, මේ ලෝකයක් පිළිගත්ත ආචාර්යවරු ඒ අය කියන නිසා පිළිගත්තා කියලාතොත්, එහෙම නැත්නම් මේ බොහොම දියුණු රටකින් ආපු සුදු හාමුදුරු කෙනෙක් දේශනා කරේ කියලා ගත්තොත් ඒක වැරදි. ඔබේම නුවණින් අපේම නුවණින් විශ්ලේෂණය කරලා තමයි කරුණු කාරණා තේරුම් ගන්න ඕනේ. මේ හැම දිනාටම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ලොකු ආසාවක් තියෙනවා, ලොකු ඕනකමක් තියෙනවා. අනේ හාමුදුරනේ අවබෝධ වෙන්නේ නැහනේ. නේද? එහෙම කියනවා. අපි හැමෝම කැමති සත්‍ය අවබෝධ කරගන්න. අනේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහනේ. පින්නතුනේ සත්‍ය අවබෝධ වෙනකම්ම පින්නතුනේ අපි ධර්මය අහන්නේ ලොකු විචිකිච්ඡාවකේ. ලොකු ලොකු සැකයකින් අහන්නේ. මනසේ එක කොටසක් ධර්මය අහනවා පිළිගන්නවා, තව කොටසක් මනසේ ඒ ධර්මයේම ප්‍රතික්ෂේප කරනවා, සැක ඇති වෙනවා, කුකුස් ඇති වෙනවා. මේ විවිධ ගැටලු බාධක මැද්දේ, මාර යුද්ධයක් මැද්දේ තමයි පින්නතුනේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඔබේ හිත දෙපැත්තට තියෙන්නේ, කකුල් දෙක දෙපැත්තේ තියෙන්නේ. ලෝකෝත්තර පැත්තට ධර්මය අහනෝ පුතජන පැත්තේ එක කකුලක් තියෙනවා. ඉතින් මේ කකුල් දෙකම එක පැත්තකට ගන්නවා එක වෙලාවක. ලෝකෝත්තර පැත්තටම ගත්තනම් අන්න හරි. ලෞකික පැත්ත අතහරින්න බයයි. ඇයි අතහරින්න බය? හිතට බයක් දැනෙනවා. මට මාව නැති වෙනවා. මගේ ඉඩකඩන් ටික නැති වෙනවා. මගේ ඥාති මිත්‍රාදී හිතවතුන් නැති වෙනවා. මේ සියල්ල නැති වෙනවා ලෝකෝත්තර පැත්තට කකුල් දෙකම ගත්තොත්. අපේ හිත කැමතිද මේ සියල්ල නැති වෙනවට? අන්න ඒ නිසා තමයි පින්නතුනේ මේ සද්ධර්මයේ තේරුම් ගන්නේ පටාචාරාව. පටාචාරාවට ඉතුරු වුණාද ලෝකෙ රැඳෙන්න දෙයක්? කිසි දෙයක් නැහැ. එපාම වෙච්ච අය. ඉතුරු වෙන්න දෙයක් තිබුණේ නැහැ. අඟුලි මාලට ලෝකේ රැඳෙන්න තැනක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේත්, සිද්ධාර්ථ තාපස උත්තමයන් වහන්සේත්, උන්වහන්සේට ප්‍රඥාව තිබුණ මේ බලය වෙනුවෙන්, නිලය වෙනුවෙන් රටවල් අල්ලගන්න, ප්‍රාන්ත අල්ලගන්න, කොටස් අල්ලගන්න, තමන්ට බලය වැඩි වෙනකොට, ආයුධ වැඩි වෙනකොට, කරන්න දෙයක් නැති වෙනකොට රටවල් ගිහිල්ලා අල්ලනවා. ඉතින් ඒව දිහා බලාගෙන ඉඳලා සසර මේ ලෝකය ගැන කලකිරුණා. ව්‍යාධි රූපය දැක්කේ අද වගේ වෙසක් පොය දවසක දැකලා කලකිරුණා. ඔබට මේ සංසාරය ගැන කලකිරීමක් නැද්ද පින්නතුනි? ඥාති ගැන, මිත්‍රයෝ ගැන, සියලු දෙනා ගැනම යම් කලකිරීමක් නැද්ද? කලකිරීමක් ඇති වෙන්න ඕන. මේ ඔක්කොම මායා ලෝකයක් කියලා තේරුම් ගන්න ඕන. මේ මායා ලෝකේ අපි හරි බයයි ඥාති තරහ වෙයි කියලා. මොනවා හරි කිහිල් ගෙඩියක් කේක් කෑල්ල කුස්සන් දුවනෝ තරහ වෙයි කියලා. උපන් දිනේටයි නේද, මවුල් ගෙදරටයි, අවුරුද්දටයි, විශේෂ දවසටයි, ඔය කොහොම හරි දෙන්නේ ගොඩාක් වෙලාවට සලකන්නේ තරහ වෙයි කියලා. ඒ කියන්නේ කරගන්න බැරි වුණොත් තරහ වෙනවා, නොදුන්නොත් තරහ වෙනවා. ලෝකෙ හැටි එහෙමයි, මිනිස්සුන්ගේ හැටි එහෙමයි පින්නතු. මිනිස්සුන් ළඟ මහ සත්ව ගති තියෙන්නේ. මොකද සත්වයෝ සත්ව ගති තියෙන්නේ. සත්වයෝ සියලු දෙනාම සත්වයෝ. ඉතින් කලකිරීමක් ඇති වෙන්න ඕන සංසාරය ගැන. මේ ලෝකෙ පිහිටන් තැනක් නැහැ කියලා කලකිරීමක් ඇති වෙන්න ඕන. පිහිටන්න කල්පනා කරගෙන හිටියත් හැමදාම පිහිටන්න බෑ. ව්‍යාධිය, මරණය පැමිණෙනවා, ලෙඩවීම, වයසට යාම, මරණය කියන දේවල් පත් වෙනවා. පත් වෙනකොට පිහිටන්න හිතාගෙන හිටියත් පිහිටන්න බෑ කියලා තේරුම් අරගෙන සසර කලකිරෙන්න ඕන. කලකිරෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ පින්නතුනි අපිට මේ ඒ දේවල් තුලින් අපිට ගන්න දෙයක් නැහැ කියලා හිතන එකට. තේරුණනේ මං එහෙමයි මං යටි හැකින් බලාගෙන හිටියා යාළුවා ආශ්‍රය කරගෙන ඉදදී මේ යාළුවෝ කියන જાතිය මේ කොයි වගේද කියලා බලාගෙන හිටියාම හරි කලකිරීමක් ඇති වෙනවා මේ එක්කෙනෙක්වත් යාළුවෝ නෙමෙයි මුං ඔක්කොම හතුරු කියලා හිතෙනවා වෙන තුනේ ඥාති දිහා බලාගෙන හිටියත් ඒත් කලකිරෙනවා මේ කවුද මේ මිනිස්සුද කියලා ලෝකේ ඉන්න හැම කෙනා දිහා බලාගෙන හිටියාම එහෙම කලකිරීමක් ඇති වෙන්නේ එතකොට වෙන තුනේ ඒ කලකිරීම ඉතින් ඒ කියන්නේ වැඩක් නෑ යම් ප්‍රයෝජනයක් ඇති පාළුව මකනවා ඇති අතමිට මාරුවක් සිද්ධ කරගන්නවා ඇති නමුත් ඒක ස්ථීරසාර අපිට පිහිටක් පිළිසරණ නැහැ කියන එක වැඩක් නැහැ ඒව බලාපොරොත්තු වෙන ඉඳලා වැඩක් නැහැ ඒව වෙනුවෙන් රැඳෙන්න ඕනේ නැහැ මනසට මේ දේවල් දැනෙන්න ඕන මොළේට නෙමෙයි හිතට හිතට දැනෙන්න ඕන වෙනද හිතට කලකිරීම ඇති වෙන්න ඕන මේ හිත මුල් කරගන්න පිනතුනේ මොලේ මුල් කරගන්න එපා මොලේ තියෙන දැනුමනේ අපි මොලේ කියන්නේ දැනුමට ඒ දැනුම කියන එක ගබඩා වෙන්න පටන් ගත්තේ කවද්ද කොතනින්ද මම ඔබෙන් අහන්නම් ඔබේ ජීවිතේ පළවෙනි දැනීම පළවෙනි දැනුම කුමක්ද ඔබ පළමුවෙන්ම මේ ලෝකෙට ඇවිල්ලා ඉගෙන ගත්ත දේ මොකක්ද ඒක දන්නේ නැහැ නේද මොකක්ද දන්නවනම් කෙනෙක් කියන්න බලන්න පළමුවෙන්ම මේ ලෝකෙට ඇවිල්ලා ඉගෙන ගත්ත දේ තමයි පළවෙනි දැනීම තමයි පළවෙනි හඳුනා ගැනීම තමයි මව කුසේදීම මම එරනේ මම කියන දැනීම තමයි පළමුවෙන්ම ආපු දැනීම ඒක නොවේද මේ මම කියන දැනීම තමයි යාගේ ඇතුළට පළමුවෙන්ම දැනෙච්ච දැනීම. හොඳට බලන්න කල්පනා කරන්න. ඉන් එහා දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඉන් එහා දෙයක් වෙනවා නම් ඊට පස්සේ මට මගේ වශයෙන් එක ගැනෙන්නේ නේ. ආ. එමුනා අංක එක තර්කයෙන් බැලුවත්, විද්‍යාවෙන් බැලුවත්, යථාර්ථයෙන් බැලුවත්, කොහොම බැලුවත් පළවෙනි දැනීම පළවෙනි හඳුනා ගැනීම පළමු හඳුනා ගැනීම පළමු දැනුම පළමු අධ්‍යාපනය කුඩාම කලලයේදීම හඳුනා ගැනීම මම ඒ හඳුනා ගැනීමෙන් පස්සේ තමයි මේ සියලුම හඳුනා ගැනීම. මම කියන්නේ සංකල්පයක්ද ඇත්තක්ද? මම කියන්නේ සංකල්පයක්ද ඇත්තක්ද? සංකල්පයක් සංකල්පයක් හරියට හරි ඇත්ත කියන්නේ සංකල්පයක්ද ඇත්තක්ද අසනෑනේ ඇත්ත කියන්නේ සංකල්පයක්ද ඇත්තක්ද සංකල්පයක් එකක් සංකල්පයක් සංකල්ප ධර්මයේ සිත පිහිටුවා ගන්න. දැන් ඇත්ත තේරෙනවනේ, ධර්මයේ සිත පිහිටුවා ගන්න. ඒ හැම දෙයකින්ම බේරුණාට පස්සේ අපිට කේම භූමියක් ලැබෙනවා. ඒ කියන්නේ උවදුරු නැති ආරක්ෂා සහිත භූමියකට තමයි මේ කේම භූමිය කියලා කියන්නේ. ආරක්ෂා සහිත භූමියක් ලැබෙනවා මනසේ තමන්ට. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ නැති අතීත බය අනාගත බය වර්තමාන බය අපා බය නැති තැනක් ඇති වෙනවා. ඒකට කියනවා කේම භූමිය. එතෙන්ට තමන්ගේ මනස, තමන්ගේ ඥානය, තමන්ගේ ජීවිතය ගෙන එන්න තමන්ට වගකීමක් තියෙනවා. වග බලා ගන්න. ධර්මයේ කියන මොහොතෙම තේරුම් ගන්න මොහොතෙම පරිවර්තනය වෙන්න. ගෙදර ගිනිල පරිවර්තනය කරගන්න නෙමෙයි, මේ මොහොතෙම අසන්න, මේ මොහොතෙම පරිවර්තනය වෙන්න, සත්‍යානුගත වෙන්න. නිවන් දකින්න හැමෝටම ලොකු උවමනාවක් තියෙනවා. උවමනාවෙන් නිවන් දැකිය හැකිද? තනනේ ඉනිමගකින් නිවන් පුරයට යා හැකිද? නෑ. දෙපයින් නිවනට යා හැකිද? ලස්සන බුදුවදන්නේ අහපු ඒම බුදුහාමුදුරන්ගේ අහපු ප්‍රශ්න. ස්වාමීනි, දෙපයින් නිවනට යා හැකිද? මොකද්ද පින්නතුනි අදහස් වෙන්නේ දෙපයින් නිවනට යා හැකිද කියන කාරණේ? අපි හැම දිහාවකම ඇවිදගෙන යන්නේ දෙපයින්. හඳට ගියත් යන්නේ දෙපයින්. අඟහරු ලෝකෙට ගියත් යන්නේ දෙපයින්. ඒකනේ හඳේ මුලින්ම පා තැබුවා කියලා කියන්නේ නේ, පිය සටහන තිබුණා කියන්නේ. ඒක දෙපයින් ගියපු නිසානේ. ඔව්. එහෙමනම් නිවනට දෙපයින් යා හැකිද? බලන්න ලස්සන වචනයක්. ඒ ගම්භීරත්වය, ඒ රසය මනා විදහා නොනින් බලන්න. උත්තරේ දෙපයින් නිවනට යා නැහැ. කොමකින්ද යන්න පුළුවන්? කොහොමද යන්න පුළුවන්? තැනක නොපිහිටපු දෙයක් නම් අපට අඩියක්වත් යන්න අවශ්‍ය නැහැ නේ. දැන් නිවන පිළිබඳව කතා කරද්දී අපි කියනවා තැනක පිහිටි දෙයක් නොවේ කියලා. ඒ කියන්නේ දැන් අනුරාධපුර ඒ තැනක පිහිටලා තියෙනවා, කතරගම තැනක පිහිටලා තියෙනවා, මහනුවර දළදා මාලිගයේ තැනක පිහිටලා තියෙනවා. ඒ නිසා අපිට ඒක තැනකට ගිහිල්ලා වැඳලා ඉන්න පුළුවන්. නිවන අන්න ඒ වගේ තැනක පිහිටා නැහැ. තේරුණාද? තැනක පිහිටා නැහැ. එතකොට අපිට පියවර ඔසවන්න ඕනද? නෑ, පියවර ඔසවන්නම ඕනේ නෑ. තැනක පිහිටා තිබෙනවා කියලා කිව්වනම් අපිට පියවර ඔසවන්න ඕන. බලන්න බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ මේ ලෝක සත්වයා හිතන් නැති පරාසයක මේ සත්‍යය. පැහැදිලිද වෙනතුනේ? ලෝක සත්වයා හිතන් නැති, කල්පනා කරන්නේ නැති, දෘශ්‍යමාන නොවන පැත්තකින් තමයි බුදුහාමුදුරුවෝ මේ සත්‍යය අවබෝධ කරේ. මහා රැවුල් වවාගත්ත, කුණ්ඩ වවාගත්ත, ආත්ම 500 ගණන්, දහස් ගණන් බලන්න පුළුවන්, කෙනෙක්ගේ අනාගතය බලන්න පුළුවන්, කෙනෙක් මැරෙන උපදින තැන් හොයාගන්න පුළුවන් මහා ඍෂිවරු සිටියා. නමුත් මේ බුදුහාමුදුරුවෝ මේ හොයාගත්ත මෙන්න මේ ධහම ඒ ඇත්තන්ට හොයාගන්න බැරි වුණා. අන්න ඒ නිසා අන්නේ ගැඹුරු ඒ මහා අසිරිමත් ධහම, අසිරිමත් ධර්මය තමයි අපි මේ සොයා යන්නේ. මේ අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ සුළු දෙයක් නෙමේ. දිග රැවුල් වවාගත්ත, කොණ්ඩ වවාගත්ත ඉසිවරුන්ට හොයාගන්න බැරි වෙච්ච ධහම. සුළු දෙයක් එහෙම නෙමේ පින්නතුනේ. අනුගත වෙන්න, ධර්මට අනුගත වෙන්න, ධම්මානුධම්ම ප්‍රතිපත්ති වෙන්න හරිය අපහසුයි. හරිය අපහසුයි. ඔබට ඔබ ආදරේ නම් ඔබව ඔබ දුකින් මුදවා ගැනීමේ වගකීම ඔබම සතුයි. මං අහන පළවෙනි කාරණේ ඔබට ඔබ ආදරේද? අත්තාහි අත්තනෝ නාතෝ, ඔබට ඔබ පිහිට වෙන කෙනෙක්ද? ඔබව අපායෙන් මුදව ගන්න, ඔබ සංසාර දුකෙන් මුදව ගන්න පිහිට වෙන කෙනෙක්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඔබට ඔබ ආදරේ නම් ඔබේ මනස හොඳින් රැක ගන්න ඕන. තමන්ට ආලෝකයක් ඇති කර ගන්න ඕන. තමන්ගේ අනවබෝධය අවබෝධයට පෙරලන්න ඕන. මේක මනස තුලයි ඇති වෙන්න ඕන පින්නතුනේ. ඔබට සත්‍ය අවබෝධය වෙන්නේ නැහැ. නමුත් මනසට අපිට සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ආගේ විදර්ශනාවට ලක්ුණු සුවිශේෂී කාරණයක් තමයි ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නැත. එනනේ ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නැත. ඒක හරි බරපතල කාරණයක් හැටියට මට ඒ සමයේ දැනිලා මම විදර්ශනාවට ගත්ත දෙයක්. මොකක්ද ඒ ග්‍රාම්‍ය වන්නේ, අදහස් වන්නේ? ස්ත්‍රී පුරුෂයෙක් සත්‍ය අවබෝධ කරගන්නේ නැත. දැන් බලන්න මගේ මේ උත්සාහය ස්ත්‍රී උත්සාහයක්ද පුරුෂ උත්සාහයක්ද තියෙන නිවන් දකින්න? එහෙනම් එතන වැරද්දක් තියෙනවනේ. එතකොට මම මේ බණ ධර්මය අහන්නේ ස්ත්‍රියක් හැටියට අහන්නේ, පුරුෂයෙක් හැටියට අහන්නේ. එතකොට මේ පුරුෂයා, මේ ස්ත්‍රිය නිවන් දකීද? ස්ත්‍රී කියන්නේ ගතියක්, ස්ත්‍රී ගතිය. පුරුෂ කියන්නේ ගතියක්, පුරුෂ ගතිය. නිවන කියන්නේ ගති විමුක්ත. නිවන කියන්නේ ගති විමුක්ත. එහෙමනම් අපි ගතියක ඉඳලා කවදාකවත් මේ ගති විමුක්ත තැනට එන්න බෑ. එහෙනම් ගති මුලින්ම ගති නිරුද්ධ කරන්න ඕන, ගති නිරෝධ කරන්න ඕන, ගති ප්‍රහාණ කරන්න ඕන. ගති දරා ගන්න එපා. මනුස්සයන්ට එක එක වෙලාවට එක එක ගති එනවානේ. පිරේත ගති එනවා, යක්ෂ ගති එනවා, මනුස්ස ගතිත් එනවා, දේව ගතිත් එනවා. හැම ගතියක්ම මනුස්සයාට සත්වයාට මාරු වෙනවා හැමතිස්සෙම හිත ඇතුලේ. පුරුදු කරගත්තොත් යම් ගතියක්, ඒ ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය, ඒක තමයි යාගේ ආත්ම භාවය. එහෙමනම් මේ ගතියක් තමයි සංසාරේ සැරිසරන්නේ. මනුස්ස ගතියක් තිබුණොත් අපිට කියන්න පුළුවන් ඔයා මනුස්සයෙක් වෙනවා. පෙරේත ගතියක් තිබුණොත් යම්කිසි කෙනෙක් දිහා බැලලා උඹ පෙරේතයෙක් වෙනවා කියලා කියන්න පුළුවන් නේද? තිරිසන් ගතියක් තිබුණොත් ඔය මනුස්සයා අනිවාර්යෙන් තිරිසනෙක් වෙනවා. තේරුණා නේද? එක්තරා දේශපාලන මහත්මයෙක් ඉස්සරහට ගියාට පස්සේ මම ඒ මනුස්සයා දිහා බලාගෙන ඉන්නකොට මට පේන්නේ මේ මනුස්සයා ඊළඟ ආත්මේ කබරෙක් කියලා. මොකද කබර ගතිම තමයි තිබ්බේ. හැම කෝල්ලකෙයින්ම ජරාවක් තමයි ඉල්ලන්නේ. මේ අපි ඉස්සරහ හිටියත් ජරාවක් කියන්න කියලා කියනවා. ඒවල පිළිතුණි ඒ කබර ගතිය තියෙනවා. ඉතින් මට පේනවා මේ නගරේ විශාල කාණුවක මහා තඩි කබරයක් වෙලා මේ මිනිස්සයා උපදිනව ලබන ආත්මේ කියලා. ඉතින් ඒ නිසා ගති පුරුදු කළොත් එහෙම ඒ ගති වලට යන එක වළක්වන්න බෑ. එහෙනම් විවිධ ආත්මවල විවිධ ගති වලින් ප්‍රහාණය වෙලා තමයි, නික්මිලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එයත් ගියාත්මේ කවුද කියලා බලාගන්න තිබ්බානේ බුදුහාමුදුරු වැඩ හිටියන. බුදුහාමුදුරු කියයි ඔබ ගියාත්මේ කපුටෙක් වෙලා ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ගියාත්මේ රිලවෙක් වෙලා ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ගියාත්මේ බල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ගියාත්මේ දෙවියෙක් වෙලා ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ගියාත්මේ බ්‍රහ්මෙක් වෙලා ඉඳලා ඇවිල්ලා තියෙන්නේ නේද? එහෙම කියයි අපිට බුදුහාමුදුරු දැක්කන. ඉතින් අපි සතුටු වෙන එකක් නැහැ නේද? හොඳ ආත්මයක් කිව්වොත් නම් සතුටු වෙයි, බල්ලෙක් වෙලා ඉඳලා ආව කිව්වොත් සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම මෙතනින් පස්සෙත් ඒ වගේම ආත්මවලට යනවා. ගතිය හදාගත්තොත් ඒක වළක්වන්න බෑ. ඒ ගතියට අනුව ප්‍රතිසන්දේ තියෙනවාමයි. එහෙමනම් මේ නිර්වාණය කියන්නේ ගති නිරෝධයක් හදාගත්තොත්, ගති විමුක්ත හදාගත්තොත් ආන පිනතුනේ තනත්තා පහනක් නෙවී ගියාක් මෙන් මේ සංසාරෙ නික්මී යනව පිනතුනේ කවමදාකවත් ගතියක් අල්ලගන්නේ. සංසාරය කියලා දෙයක් අපි තියෙනවා කියලා හිතාගෙන හිටියට, අපිට සැරිසරන්න ඕන කියලා හිතාගෙන හිටියට ඒක පින්නතුණි ඇත්තක් නෙමෙයි, හදාගත්ත මායාවක්. ගතියක් කියලා හදාගන්නෙත් මායාවකින්, මායාවක්මයි සැරිසරන්නේ. සත්වයෙක් මෙතන ඉන්නවා කියලා අපි හදාගෙන තියෙන මායාවක්. ඒ මායාව තමයි සත්වයා කියලා දුක් විඳින්නේ. තේරුණා නේද? මායාවක් හදාගෙන තියෙනවා සත්වයා කියලා. ඒ සත්වයා කියන මායාවම තමයි දුක් විඳින්නේ, සතුටු වෙන්නේ. සතුට කියන්නේ සංකල්පයක්ද සත්‍යයක්ද? ඒකත් සංකල්පයක්. දුක කියන්නේ සංකල්පයක්ද සත්‍යයක්ද? ඒකත් සංකල්පයක්. එමනම් මේ සංකප්ප රාගෝ, සංකල්පයකට ඇලීමක් තියෙන්නේ. තේරුණා නේද? සංකල්පයකට ඇලීමක් තියෙන. එතකොට මම කියන්නේ සත්‍යයක්ද සංකල්පයක්ද? සංකල්පයක්. එහෙනම් සංකල්ප. එහෙමනම් සම්මා සංකප්පෙට තාම ඇවිල්ලා නැහැ, මිත්‍යා සංකප්පවල තාම ඉන්නේ නේද? මම කියලා කෙනෙක් ඉන්නවා මිත්‍යා සංකප්පේ. මේ සතුට කියලා දෙයක් තියෙනවා මිත්‍යා සංකප්පේ. මේ දුක කියලා දෙයක් තියෙනවා මිත්‍යා සංකප්පේ. මත්තට කෙනෙක් උපදිනවා මිත්‍යා සංකප්පය. මෙතන කෙනෙක් ඉන්නවා මිත්‍යා සංකප්පය. සම්මා සංකප්පයට පැමිණෙනවා. බලන්න පින්නතුනේ ලොකු ඈතකට අපි යන්නේ නැතුව ගම්බීරම ධර්මය අපි දන්න බණපද වලින් අපි කතා කරගන්න හැටි, තේරුම් කරගන්න හැටි. වෙන ගැඹුරු ධර්ම නැහැ පින්නතුනේ. ලෝකේ තියෙන ගැඹුරුම ධර්මය තමයි ආර්ය ශ්‍රාණක මාර්ගයයි පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යය ත්‍රික්ෂණය කියන්නේ. අයි ඊට එහා ගැඹුරු ධර්ම නැහැ බණ පොතේ. තියෙන උපරිම ගැඹුරු ටික උච්චරයි. ඔබේ මනස නිවන් දක්වන්න, ඔබේ මනස මේ මොහොතේ බලන්න, ඔබේ මනස දිහා බලන්න. මනස මොන වගේ ගතියක ඉන්න කෙනෙක්ද, මොන වගේ ලක්ෂණයක ඉන්න කෙනෙක්ද? මනස තිරිසනෙන්ද, යකෙක්ද, පෙරේතෙන්ද, දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද, විදර්ශනා ධූරයේ ඉන්න කෙනෙක්ද, මිනිස්සෙක්ද, බුද්ධ ශ්‍රාවකයෙක්ද, කවුද කියලා බලන්න මනස. මාරයාගේ පාර්ශවයේ ඉන්න කෙනෙක්ද, මඤ්ඤමානෙන් ඉන්නවනම් මාරයාගේ පාර්ශවය, අමඤ්ඤමානෝ මමත්වයෙන් තොරව මාරයාගෙන් බැහැරවීමේ අදහසින් සිටිනවා නම් ඒකට කියනවා අමඤ්ඤමානෝ. බුදුජානන් වහන්සේගේ පාර්ශවය අනවබෝධීත සිත සහ අවබෝධීත සිත කියලා සිත් දෙකක් තියෙනවා. ආරි භූමියටපත් වෙච්ච කෙනෙකුට තියෙන්නේ අවබෝධීත සිතක්. ආරි භූමියටපත් නොවූ අයෙකුට තියෙන්නේ අනවබෝධීත සිතක්. අවබෝධීත සිත, අනවබෝධීත සිත. බලන්න ඔබේ සිත අවබෝධීත සිතක්ද, අනවබෝධීත සිතක්ද? කොයි බහරි තැනක කුකුසක් තියෙන තැනක්, ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් අහන්න බලන්න තමන්ට. මොකද මේ වෙසක් පොහොය දවසේ මේ දේවල් විසඳ ගන්න ඕන. ප්‍රඥාව වැඩෙන සමයේ වෙනදාට වඩා බොහෝ ආර්ය භූමියට පත් වුණු උදවිය මේ වෙසක් පෝය වැනි දවස්වල සත්‍ය අවබෝධයට පත් වෙලා තියෙනවා. ගති විමුක්තව තබා ගන්න තමන්ගේ සිත. ගති විමුක්තව තබා ගන්න. දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරන්න. දැන් අද දවසේ සීලය සමාදන් වෙන්න ඕනනේ නේද? දෘෂ්ටි නොගැනීමේ සීලය. දෘෂ්ටි අරගෙන ඉන්නවා නම් එතන සීලයක් නැහැ පින්නතුනේ. දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරන්න. දැන් බලන්න ගොඩාක් වෙලාවට අපි පුරුදු වෙන එකද වැරද්දක් තමයි අපි බුදුරජාණන් වහන්සේට පැහැදුනා. හරි. බුදුහාමුදුරුවෝ හොඳ නිසා අපි පැහැදුනා. හරි. බුදුහාමුදුරුවෝ අපට පහදීද? එහෙමත් වෙන්න ඕන නේද? පහදිනවා කියන කෙනකේ තේරුම ප්‍රසාදනීය ගුණය කියන එක. මට ප්‍රසාදයක් ඇති වෙනවා. තේරුණා නේද? පහදිනවා කියන්නේ ඒකට. ප්‍රසාදනීය. බුදුහාමුදුරුවන්ට අපිට අපේ හිත තුල ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ අපේ හොඳකම නිසාද බුදුහාමුදුරන්ගේ හොඳකම නිසාද? බුදුහාමුදුරන්ගේ හොඳකම නිසා තමයි අපිට ප්‍රසාදයක් ඇති වෙන්නේ. දැන් මට ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒක මගේ හොඳකම නිසා තමයි අනිත් කෙනා තුල ප්‍රසාදය ඇති වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි දිහත් හැරිලා බලන්න ඕන නේද පින්නතුණු? එතකොට අපිට බුදුහාමුදුරුව පහදීද? අපිට බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රාවකයෝ පහදීද? අපිට දේශකයා පහදීද? පිනතුනේ ධර්මයේ තේරුම් කරගන්න දරන උත්සාහය, ධර්මයේ තේරුම් කරගන්න දරන මහන්සිය, කැපවීම, ධෛර්යය, සම්පන්න භාවයේ දකිද්දි තමයි මට නම් පැහැදීමක් ඇති වෙන්නේ. කෙනෙක් සත්‍ය අවබෝධය වීම පිණිස, තමන්ගේ හිත හදා ගැනීම පිණිස, සසරින් එතර වීම පිණිස යම්කිසි කෙනෙක් උත්සාහයක යෙදෙනවද බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාගේ පැහැදීම ඇති වෙන්නේ අන්න ඒ අය වෙන්නේ. ඒ අයට ගිහිල්ලා පිහිට වෙනවා. උත්සාහ ධර්මින් ඉන්න අය ළඟට යන්නේ බුදුහාමුදුරුව. අන්න ඒ පැත්ත බලන්න. දැන් මගේ ළඟට බුදුහාමුදුරුව එයිද? බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට උදෑසන සමවදිනකොට බුදුහාමුදුරුව වැඩ ඉන්නවා නම් මාව දැක්කහම මාව හොයාගෙන එන්න මල්ලඟ ගුණ තියෙනවද? බුදුහාමුදුරන්ට පහදින ලක්ෂණ තියෙනවද? ඔබම හිතන්න. අන්න ඒක හැමදාම බලන්න බුදුරජාණන් වහන්සේට පහදින්න පුළුවන්ද අපිව බලලා? අපි ගැනත් පැහැදීමක් අනුකම්පාවක් හටගන්න පුළුවන් මට්ටමක අපි ඉන්නවද? අපි අනුන්ගේ වැරදි හොයමින් ඉන්නවද? අපේම වැරද්දක් හොයමින් ඉන්නවද? තේනනේ? හරි වැරදි කියන්නේ සංකල්පයක්ද ඇත්තක්ද? සංකල්පයක්. ඒක ආගමෙන් ආගමට හරි වැරදි වෙනස් නේද? අනිත් ආගම් වල හරි වැරදි, බුද්ධ ආගමේ හරි වැරදි වෙනස් නේද? සංකල්පය ඔළුවේ ප්‍රශ්නයක්, මොළේ ප්‍රශ්නයක්. ඉතින් ස්වාමීන් වහන්සේලා කෙරෙහි බලන්න සංකල්ප සමුදායක් තියෙනවා. ඒ සංකල්ප වලට ඉතින් ගැළපෙනවා නම් අපි හරි පහදිනවා බලාගෙන ඉඳලා. තේරෙනා නේද? ස්වාමීන් වහන්සේ කෙනෙක් සෙරප්පු නොදා ඉන්නවා දැක්කහම මම ඇහුවා, ඇයි ඉතින් ඔබ වහන්සේ ඔච්චර අමාරු නොදා ඉන්නේ? දායකයෝ බලාපොරොත්තු වෙනවා මේක. මේ ආරණ්‍ය ක්‍රමේ මේක. සිරප්පු දාලා ගියොත් අපහදිනවා. අන්නර හාමුදුරුවෝ සිරප්පු දානවා. බලනකොට දායකයෝ දුක් දෙනව නේද? සංකල්ප නිසා අපි සෑහෙන දුක් විඳිනවා. එනිසා තමන්ගේ හරි වැරදි බලමින් ඉන්න කෙනෙක් විතරයි නිවන් දකින්නේ, සත්‍ය අවබෝධ කරන්නේ. අනුන්ගේ හරි වැරදි බලමින් ඉන්න කෙනෙක් නිවන් දකින්නවා සත්‍ය අවබෝධ කරන්නේ. පිරිසිදුකම් අපිරිසිදුකම දන්නේ තමාමයි. ඒ විනිශ්චය කරගත්ත හැක්කේ තමාටමයි. ආදි වශයෙන් බුදුහාමුදුරුව දේශනා කළා. දැන් ඔබ මට අපහදින්නවත් පහදින්නවත් හරි හෝ වැරදි හෝ බලන්නවත් නෙමෙයි ඔබ සූදානම්ව සිටිය යුත්තේ මෙතන. මෙතන ඔබ සූදානම්ව සිටිය යුත්තේ ඔබේ හරි වැරදි සොයා ගන්න. වැරද්ද ප්‍රහාණය කරන්න, හරි දේ තුල පිහිටන්න. හරි දේ තුල පිහිටන්න. අතහැරීම හරිම අමාරු වැඩක්. අතහරින එක හරිම අමාරු වැඩක්. ඒක හිතේ සමහර අය යුද්ධ කරලා පරාද වෙනවා, සමහර අය දිනනවා. පරාද වෙන කට්ටිය අපායට යනවා, දිනන කට්ටිය සුගතියට යනවා. ලෝභයෙන් අන්තගාමී වීම කියන්නේ ඒක. තණ්හාවෙන් අන්තගාමී වීම කියලා කියන්නේ ඒක. හිත ඇතුළේ තියෙන්නේ සටනක්, කුසලා කුසල සටනක්. අල්ල ගැනීමයි අතහැරීමයි, අල්ල ගැනීමයි අතහැරීමයි. හැබැයි හරියටම සත්‍ය අවබෝධ කරගත්තොත් අපූර්ව අන්දමකින් මේ අතහැරීම සිද්ධ වෙනවා. පරමාර්ථය පිරිසුදු කරගන්න, තමන්ගේ පරම අර්ථය, තමන්ගේ හිත පිරිසුදු කරගන්න කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ බාහිරේ තියෙන දේවල් භාවිතාවට පමණක් තියෙන පොඩි ළමයෙකුට තියෙන සෙල්ලම් බඩුයි කියලා හිතන්න. කිසිම තැනක මනස අලවන්න එපා, ඇලෙන්නට දෙන්නට එපා. සියල්ලගෙන්ම මුදවා ගන්න. ගැටුණත් පින්නතුනේ ඒක ඇලීමක් කියලා අපි කියලා දීලා තියෙනවා. ගැටුණත් ඇලීමක්, බැඳුණත් ඇලීමක්, පිළිකුල් කළත් ඇලීමක්, අප්‍රිය කළත් ඇලීමක්, ප්‍රිය කළත් ඇලීමක්. හරි කියලා හිතුවත් ඇලීමක්, වැරදි කියලා හිතුවත් ඇලීමක්. ශූන්‍යයි කියලා හිතුවත් ඇලීමක්, අශූන්‍යයි කියලා හිතුවත් ඇලීමක්. නිවන් අවබෝධ කරගන්න ඕන කියලා හිතුවත් ඇලීමක්, මට ඕනේ නෑ එකක්වත් කියලා හිතුවත් ඇලීමක්. නිකම්ම හිටියාම නිවන් අවබෝධ වෙනවයි කියලා හිතනවා නම් ඒකත් ඇලීමක්. බණ ඇහුවාම නිවන් දකින්නවයි කියලා හිතනවා නම් ඒකත් ඇලීමක්. එහෙනම් නොවසා පැත්තකට වෙලා හිටියාම හරි කියලා හිතනවා නම් ඒකත් ඇලීමක්. දැන් අපි මොනවද එහෙනම් හාමුදුරුවනේ කරන්න ඕන කියලා මොනවා හරි ක්‍රියාවක් ඉල්ලගත්තොත් ඒකත් ඇලීමක්. දැන් අපි අහනවනේ සායනාත අපි නිවන් දකින්න මොනවද කරන්න ඕන? කරන්න ඕන තමයි පින්නතුනේ මේ කරන දේවල් හැම එකෙකින්ම අපි නිදහස් වෙන්න ඕන. කම්ම නිරෝධාය සංවත්තති. කර්මය නිරෝධ කරන්න ඕන. හැම මොහොතකම අපි කර්මයකට බැඳෙන්න පුදුම ආසාවකින් ඉන්නේ. සත්වයා කියන්නේ කර්මකාරයෙක් කියනවනේ. මේ ඕනම සත්වයෙකුට කියන්නේ කර්මකාරය. කර්මකාරය කියන එකෙන් අදහස් වෙන්නේ ක්‍රියාවලියක යෙදෙනවා. පැහැදිලිද? කර්මකාරයා යනු අදහස ක්‍රියාවලියක යෙදෙනවා. එතකොට ඔබ ක්‍රියාවලියක යෙදෙනවද නැද්ද? හිත. හිත ක්‍රියාවලියක යෙදෙනවද නැද්ද? මේ හිතයිනේ මුදව ගන්න වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේවත් ශාරීරික කර්මයෙන් බුදුහාමුදුරන්ට ඉදහස් වෙන්න බෑනේ නේ. බුදුරජාණන් වහන්සේ නමකටවත් ආර්ය ශාගන ශාරීරික කර්මයෙන් ඉදහස් වෙන්න බෑ. මේ මානසික කර්මයෙන් ඉදහස් වෙනවා. කොහොමද දැන් ඔබ කර්මයෙන් නිදහස් වෙන්නේ කියන්න බලන්න ඔබට තේරෙන විදිය. ප්‍රඥාව නුවණ මෙහෙවා සංකල්පය දැනුම ඉවත් කර ප්‍රත්‍යක්ෂතාවයෙන් පුළුවන් තරම් දැනෙන විදියට තේරෙන විදියට කතා කරන්න ඕන. කොහොමද කර්මයෙන් නිදහස් වෙන්නේ? ආයතන වලින් නිදහස් වීම. හරි. තව කියන්න බලන්න. තව කියන්න බලන්න. කොහොමද මේ කර්මයෙන් නිදහස් වෙන්නේ? දෘෂ්ටි වලින් නිදහස් වීම. මේ දෙකම හරි. තව සදායතන වලට පැමිණියොත් අපි කර්මයට හසු වෙනවා. ඒ වගේම දෘෂ්ටියකට පැමිණියොත් අපි කර්මයකට හසු වෙනවා. හරි. ඊළඟට තව කොහොමද මේක නිදහස් වෙන්නේ? චේතනාවකට. චේතනාවෙන් නිදහස් වීම. චේතනාවකට පැමිණෙන්නේ නැතුව නිදහස් වීම. චේතෝ විමුක්තිය. එතකොට චේතනාවෙන් නිදහස් වුණාම චේතෝ විමුක්තිය. එතකොට ඒකත් හරි. කර්මෙන් නිදහස් වීමක් ඒක. තව බලන්න කොච්චර මාර්ග තියෙනවද? හැම ධර්ම කරුණක්ම පින්නතුනේ තොටුපළක්. තේරෙනනේ? අර මහා සාගරයේ කොතනකින් බැස්සත් තොටුපළක්නේ. නේද? කොතනින් බැස්සත් තොටුපළක් ඒක මහා සාගරයේ. එකම රසයි නිර්වාණ රසයේ තියෙනවා. මහා සාගරයේ ලුණු රසයේ තියෙනවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නැන් කොතනින් බැලුවත් පින්නතුන නිවනට අපිට පත් වෙනවා. සත්‍ය අවබෝධයට පත් වෙනවා. මම කියලා කෙනෙක් තියාගෙන ඉන්න ඕනද අපි? තියාගෙන ඉන්න දුක් විඳින්න පුළුවන්. මම කියලා කෙනෙක් තියාගෙන ඉන්නකොට පුදුම දුකක් තමයි විඳින්න තියෙන්නේ. Tamanṭama උන්නම් හිතා ගන්න පුළුවන් මම හරි జగතා. මම හරි වැඩකාරයා. මම හරි උගතා. මම හරි ශ්‍රේෂ්ඨයි. අර තනියම පාර කියව කියව කොළරෙක හද හදා උඩ පැන පැන යන මහත්තුරු ඉන්නේ ඒ වගේ. නේද? තවම හොඳට ඇඳලා මේක කරලා ඔරලෝසුවක් පැලදලා කවුරුත් බලන්න නැහැ. තමාව තනියෙන් හිතාගෙන යනවා තමන් ලොකු කෙනෙක් කියලා. ඒක තමයි අපි කරන්නේ. අපි තනි තනිව අපි ගැන අපි යම් ආරූඪයක් ඇති කරගෙන සෑම මිනිස්සෙක්ම ඒ ආරූඪය තුළ ඒ හීනය තුළ තනියෙන් ඉන්නවා. එක එක්කෙනා එක එක කෙනා බවට පත් වෙනවා. දැන් මම චරිත දිහා බලාගෙන ඉන්නෝනේ. අර ඒ ලස්සනයි චරිත දිහා බලාගෙන ඉන්නකොට එක චරිත. මෙයාගේ ආරූඪය මොකද්ද කියලා බලන්න ඕන. මම දොස්තර කෙනෙක් හැටියට ආරූඪ වූ කෙනෙක්. හොඳයි. ඊළඟ එක්කෙනා එනවා. ඔබේ ආරූඪය මම මහාචාර්යවරයෙක් වශයෙන්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වශයෙන් කෙනෙක් වශයෙන් ආදී කියලා. ඔබට ආරූඪ වූ කෙනෙක්. නේ? හරි ලස්සනයි නේ? ඊළඟ එක්කෙනා එනවා. ඔබේ ආරූඪය මම ඉංජිනේරුවෙක් වශයෙන් ආරූඪ වූ කෙනෙක්. හරි. මම පොලිස් නිලධාරියෙක් වශයෙන් ආරූඪ වූ කෙනෙක්. ඔබ මං අගමැති වශයෙන් ආරූඪ වූ කෙනෙක්. මම ජනාධිපති වශයෙන් ආරූඪ වූ කෙනෙක්. කසල සෝදන කෙනෙක් ළඟට ගියාම එයා කියන්නේ මම නගර සභාවේ ටැක්ටරේ වැඩ කරන කසල සෝදන කෙනෙක් හැටියට ආරූඪ වූ කෙනෙක්. ඕගොල්ලන්ගේ ලොකු කන් වලින් අපිට වැඩක් නැහැ. අපිට රුපියල් 100ක් දෙන්න නැත්නම් කුණු ටික ගෙනියන්නේ නැහැ. ඔව්, ගිහිල්ලා නගර සභාවට කියන්නේ කියලා වැඩක් නැහැ. මොකද හේතුව මේ නගරාධිපතිගේ පෝස්ටර් ගහන්නේ මිනිස්සු. ඒ නිසා එයා ඒ ආරුඩෙන් ඉන්න බය නැහැ. නගරාධිපති බයයි. ඇයි මේ යකා නැති වුණ පෝස්ටර් ගහන්න කියන්නේ නැති වෙනවනේ. ඉතින් ඒ නිසා මොන වුණත් එයාට තැන තියෙනවා. එකේ කාරුඩ ඔබ ආරුඩයක් තියාගන්න එපා පින්වත්නි. දැන් මමත් හාමුදුරු කෙනෙක් වශයෙන් ආරුඩ වෙන්න ඕනද? මම අහවල් නිකායේ, අහවල් පන්සලේ, අහවල් තැන, අහවල් ජාතියේ, අහවල් තැන හාමුදුරු කෙනෙක් වශයෙන් ආරුඩ වී සිටිනවා. අහවල් උපාධියෙන්, අහවල් පණ්ඩිත, අහවල් උපාධි වලින් මං ආරූඪ වී සිටිනවා. ඒ ආරූඪ දුක් දෙනව මනුස්සයන්ට. හීන ආරූඪ තියෙනව, මහා ආරූඪ තියෙනව, හීනමාන තියෙනව, අදිමාන තියෙනව. මමයි අන් සියලු දෙනාම එකයි කියලා මාන තියෙනවා. මම අන් අයට වඩා ලොකුයි කියලා මාන තියෙනවා. මම අන් අයට වඩා පහත් කියලා මාන තියෙනවා. හීන මාන තියෙනවා. මේක මානයකින්වත් ඉන්න එපා. කිසිම මාන්නයකින් ඉන්න එපා. නිදහසේ ඉන්න. ඔබට සියලු මාන්නයන් තියෙන මිනිසුන් මුණ ගැහෙනවා. ඔබ සමග කතා බහ කරලා යනවා. ඒගොල්ලෝ ඒ තියෙන මාන්නයට අනුව දුක් විඳීවි. අපිට මාන්නයක් නැත්තම් අනතිමානී, මාන්නයක් නොගත් වූ ස්වභාවය පුරුදු කරන්න. يعني හීනමානෙ නෙමෙයි. එහෙමනම් සමානයි කියලා හිතන එකක් නොවේ. එහෙනම් සියල්ලට වඩා උසස් කියලා හිතන එකක් නොවේ. කිසිම මාන්නයක් තියාගන්න එපා. මාන්නයක් තියාගත්තොත් ඒක දෘෂ්ටියක්ද? දෘෂ්ටියක්. සංකල්පයක්ද? සංකල්පයක්. ඒක සිහියක්ද? ඒක සිහියක්. ඒක සමාධියක්ද? ඔව්, ඒකත් සමාධියක්. අනතිමානී කොහොමද ඒක හොයාගන්නේ? ඔබට අනතිමානී කියලා අනතිමානී කෙනාට පිළිතුරු සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. අනතිමානී කෙනාට පිළිතුරු රාජාසනයක වාඩි වැඩ ඉන්නත් පුළුවන්. පාරිපදික වේදිකාවේ වැඩ ඉන්නත් පුළුවන්. ගල්තලාවක වැඩ ඉන්නත් පුළුවන්. බිම වාඩි වෙන්නත් පුළුවන්, උඩ වාඩි වෙන්නත් පුළුවන්, ඕන තැනක ඉන්න පුළුවන්. බස් එකට ගියොත් එහෙම බස් එකේ සීට් එකක් ලැබුණොත් සීට් එකේ ඉන්නත් පුළුවන්, පිටිපස්සේ සීට් එකක් ලැබුණොත් එතෙන්ට යන්නත් පුළුවන්. තේරෙනා නේද? එමයි. දැන් බලන්න මේ දැන් සාමින් වහන්සේලාට හම් වෙලා තියෙන බස් එකේ ඉස්සරහම සීට් එක. දැන් අපි හිතනවා අපිට ඉස්සරහම සීට් එක තියෙනවනේ. ඒක තමයි ගෞරවනීය සීට් එක පූජ්‍ය පාර්ෂවයට වෙන් කර ඇත. අපේ රටේ දුන්නොත් එහෙම හාමුදුරු කෙනෙකුට පිටිපස්සෙම සීට් එක අර. එතකොට අපි හිතනවා ඒක අගෞරවයක් කියලා. එහෙම හිතනවා නේද? ඒ වුණාට තායිලන්තේ හාමුදුරුවන්ට තියෙන සීට් එක තමයි පිටිපස්සෙම සීට් එක. තේරෙනා නේද? පිටුපස්සෙම සීට් එකේ තමයි හාමුදුරුවෝ වඩින්නේ. එතකොට බස්සල සිද්ධ වෙන ඔය අකටයුතු කරන උත් අඩු වෙනවා. හාමුදුරුවෝ බලන් ඉන්නවනේ පිටිපස්සේ ඉඳන්. එන සංකල්පය එන එහෙට ගියාම අපි හිතන්න වෙන ඔන්න අපිට පිටිපස්සේ සීට් එක හම්බලා කියලා. අනතිමානී ආකාරයේ තමගේ මනස පාත්ව ගන්න පුරුදු කරන්න. අනුගතව ධර්මයට අනුගතව ධම්මානුධම්ම ප්‍රතිපත්තිගතව තමගේ සිත හදා ගන්න, සිත පුරුදු කරන්න. මේ නිවැරදි සතියට ගෙන එනවා මේ ධර්මයෙන්. ඒකයි මේ කරන්න පිනතුනේ. නිවැරදි සමාධියට ගෙන එනවා. නිවැරදි දැක්මට නිවැරදි සංකල්පයට ගෙනීම ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් කිරීම, ආර්ය අෂ්ටාංග මාර්ගයට පුරුදු කිරීම තමයි මේ හැම දේශනාවක් තුළම තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොර දහමක් නැහැ පින්නතුනේ. සම්මා ගුණයෙන් එහා දහමක් නැහැ. අපේ ආයතනයේ නම සම්මා සමාධිය. එහෙනම් අපි පුරුදු කරන්න ඕන සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ පින්නතුනේ ලෝකෙට බැඳිච්ච සමාධියක් නෙමෙයි. අරමුණක් එක්ක අරමුණක් වඩන සමාධියකට නෙමෙයි සම්මා සමාධිය කියන්නේ. අරමුණක් එක්ක වඩන සමාධියකට කියන්නේ සමත භාවනා සමාධි. ඒ වගේම අරමුණු වඩන සමාධිය ලෞකික සමාධියක්. මොනවද මේ අරමුණු එක්ක වඩන සමාධි කියලා කියන්නේ? නාහය මුල් කරගෙන වැඩුවොත් ඒක අරමුණක්. ඊට පස්සේ ආලෝකය මුල් කරගෙන වැඩුවොත් ඒකත් අරමුණක්. සුලඟ මුල් කරගෙන වැඩුවොත් ඒකත් ඒකත් අරමුණක්. කසීන සමාධි තියෙනවා, අරමුණු තියෙනවා, සමත භාවනා සමාධි තියෙනවා. ඒත් අරමුණු කරගෙන වැඩුවොත් ඒකත් ලෞකික සමාධි. දෙතිස් කුණුපේ කියලා කියන්නේ. දැන් දෙතිස් කුණුපේ කියලා කියන්නේ සංකල්පයක්ද නැද්ද? සංකල්පයක්. පිළිකුල් කියලා හිතන්නේ සංකල්පයක්ද නැද්ද? සංකල්පයක්. එහෙම සංකල්ප තිබිලා නැහැ. පින්නතුනි නුතුන ජනන වහන්සේක සමයේ ප්‍රාතන වහන්සේ නම පින්ඳ පාති වැඩලා තියෙනවා. ඒ කාලේ ලාදුරු රෝගය ඒ කාලෙත් තිබිලා තියෙනවානේ. ලාදුරු රෝගියෙක් පින්නතුනි දාන වෙදෙනකොට ඇඟිල්ලක් ගැලවිලා පාත්‍රයට වැටිලා තියෙනවා. ඒ උන්වහන්සේ දැන් ඉතින් ගැලවිච්ච ඇඟිල්ල හයි කරන්නේ. හයි එකයි හෝම් පාත්‍රය අරගෙන ගිහිල්ලා උන්වහන්සේ ඇඟිල්ල පැත්තකින් තියලා දාන වැළඳවලු. එතකොට උන්වහන්සේට මේ අප්‍රිය අමනාප සංඥාවල් උන්වහන්සේ දුරු කරලා වැඩ ඉඳලා තියෙනවා. තේරෙනවා නේද? අප්‍රිය අමනාප සංඥාද අපි වුණත් පිණ්ඩපාතේ වැඩිහම පින්නතුනේ පාත්‍රේ බලන්න ඕන ගේන දැන් නම් සකසල පූජ කරනවා. ඉස්සර නම් එහෙම සමහරලාට සමහර උදවිය නැහැ. හැම හොදි එකක්ම මේ පාත්‍රේ වැටුනට පස්සේ නේද? හැම වෑංජනයක් මේ පාත්‍රයේ වැටුණාට පස්සේ මේ පාත්‍රයේ අමුතු තැනක් බවට පත් වෙනවා. නමුත් පිළිකුල් සංඥාවක් තියෙන කෙනෙකුට ඒක දාන වළඳන්න බෑ. නමුත් එහෙම සංඥාවක් නැති අයට දාන වළඳන්න පුළුවන්. ශරීරය ගැන විද්‍යාත්මකව බලන්න ගියොත් පින්නතුනි අපිට විද්‍යාත්මකව පේනවා. පිළිකුල්ව බලන්න ගියොත් පිළිකුල්ව පේනවා. ප්‍රසන්නව බලන්න ගියොත් ප්‍රසන්නව පේනවා. සංකල්පයක්නේ. ලස්සනයි කියලා හිතුවොත් ලස්සනයි, කැතයි කියලා හිතුවොත් කැතයි. සංකල්පය. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විද්‍යාත්මකව බලන්න. සංකල්පිකව බලන්න නෙමෙයි. සිත මුල් වෙන්නේ පින්නතුනි, සිත මුල් වෙලා තමයි මේ හැමදේම හටගන්නේ. සිතේ නිරෝධයෙන් තමයි හැමදේම නිරෝධ වෙන්නේ. ඒ නිසා සිතක් නිරෝධ කරගත්තනම් ওই ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙනවා. හිතක් නිරෝධ කරගත්තනම් ওই උත්තර ලැබෙනවා. හිතක එල්ලෙන්න එපා පින්නතුනි. දැන් ස්වාමින් වහන්සේලා පුළුවන් තරම් බණ වලින් උගන්වන්නේ මොකද්ද? මේවා හරි, මේවා වැරදි. තේනනේ පුළුවන් තරම් අපි මොනවද උගන්ලා දෙන්නේ? මේවා හරි, මේවා වැරදි. මිනිස්සුෙකුට සැනසille ජීවත් වෙන්න පුළුවන්ද? හරි වැරදි ගොඩ ගැහෙන්න 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 මිනිස්සයාගේ පීඩනේ වැඩි වෙනවා. එනිසා අන්ධයාට කනවැල අල්ලනෝ වගේ හැමදාම මේවා හරි මේවා වැරදි කී කිය එක්කන් යන්න නෙමෙයි අපි කරන්න තියෙන්නේ. ඇස් දෙක පාදන්න ඕන. එතකොට එයා මේවා හරි මේවා වැරදි කියලා උගන්වන්න ඕනේ. හරි වැරදි තේරුම් අරගෙන දැකලා කටයුතු කරනවා. ඉතින් අර හරි වැරදි වලින් ගොඩ ගහගත්ත අයට බෙද බෙද ඉන්න පුළුවන්. හරි වැරදි කියලා ගොඩ ගහගත්තාට බෙද බෙද ඉන්න පුළුවන්. මානසික සංකල්පනේ. හරි වැරදි ගොඩ ගහගත්ත කෙනෙකුට සතුටෙන් ඉන්න බෑ. පුදුම වෛරයෙන් තරහෙන් ඉන්නේ හැමතිස්සෙම පින්නතුනේ. තේරුණා නේද? සියමල කෝට්ටක් කඩලා අරගෙන දත්මදින හාමුදුරුවෝ දිහා බලලා වෛර කරන උපාසක මහත්තයෙක් දැකලා පොඩි කාලේම මං හිතුවා මේ මිනිස්යාගේ ඉගෙන ගත්ත ඒ විනය වර්ධනේ ආයි මං ඉගෙන ගන්න හොඳ නැහැ කියලා. මොකද හේතුව අර තමන්ගේ පන්සලෙන්ම ගහේ කෝට්ටක් කඩලා අරන් දත් ටික මදින හාමුදුරුවන්ට වෛර කරන්න ඉගෙන ගත්තා. මං ඇහුවා ඇයි කියලා. අර උන්වහන්සේ කරන්නේ වැරදි වැඩක්. දැන් මේ මිනිස්සයත් ඒ ගහින්ම අවසරයකිනුත්තරව පන්සලේ ගහින් දත් කෝට්ටක් අරගෙන එයත් දත් මදිනවා. ඒ පන්සල ළඟම තියෙන ඇලකින් වතුර නාන්දි හාමුදුරුව ඇවිල්ලා මේ සියඹල කෝට්ටක් කඩලා අරගෙන දත් මදින එකට වෛර කරනවා. බලන්නකෝ සාධාරණයිද කියලා. එහෙමනම් ඉතින් මේ මිනිස්සයා කල්පනා කරන්න ඕන මම පන්සලේ ගහින් අවසරයක් නැතුවද කෝට්ටක් කඩාගත්ත කියලා. එහෙමත් නැහැ. බලන්න මේ විචාරශීලී බුද්ධියක් නැති ධර්මයේ හැදෑරීම නිසා මිනිස්යාට සිදුවෙන විනාශය අගතිය. විචාරශීලී බුද්ධියක් නැතුව තියෙනවා. එහෙම නිසා සිදු වෙන අගතිය විනාශය බලන් පිනතුනි. දැන් අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්, පත්‍ර වලින් වෙන්න පුළුවන්. ආමුදුරන්ට වෛර කරනකොට, ද්වේෂ සහගත වචන පාවිච්චි කරනකොට ඒ සත්භාවයේ බෞද්ධයෝද නෑනේ. ඒගොල්ලෝ බෞද්ධයෝ වෙන්නේ නෑනේ. මේ මොහොතේම අපායේ ඉන්නේ. මොකද වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ಗುಣමකුකම නේද? මේ ඔක්කොම මුල් කරගෙන තමයි මේ වෛරයෙන් කෑ ගහන්නේ. එතකොට මේ මිනිස්සයා කල්පනා කරන්න ඕන එයා මේ මොහොතේ ඉන්නේ කොහේද කියලා. අනුන්ට මඩ ගහනකොට තේරුම් කරගන්න ඕන හැමින් සැරේ තමන් ඉන්නේ මඩ ගොඩක කියලා. මඩ ගොඩක ඉන්න කෙනෙකුට ඇරෙන්න මඩ ගහන්න බෑනේ. මඩ ගහන්න හිතෙන්නේත් නෑ. මඩ ඇත්තෙත් නෑ යාගේ වටේ. තේරුණා නේද? මඩ ගහන්න පුළුවන්කම තියෙන්නේ මඩ ගොඩක වැහැලා ඉන්න මිනිස්සුන්ට විතරයි. ඒසා හොඳ විනිශ්චයකින් යුතුව ජීවිතේ තේරුම් ගන්න අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. සම්බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා, සද්ධර්මය ලැබිලා තියෙනවා, මේ මනුෂ්‍ය ආත්මය ලැබිලා තියෙනවා. දුර්ලභම යුගයක, දියුණුතම විශ්වීය යුගයක අපි ඉපදිලා තියෙනවා. අතිශයම භාග්‍යවන්තයි. ඔබ 1800 ඉපදිලා හිටියනම් සද්ද විකාශන යන්ත්‍ර නැහැ, රෙකෝඩින් නැහැ, යූටියුබ් නැහැ, විදුලි පංකාවක්වත් නැහැ. සමහර වෙලාවට ගොඩක් උදවිය හරි ඇඳුමක්වත් නැහැ. 800 ගණන් වල එහෙම ශ්‍රී ලාංකික අයගේ පින්තූර එහෙම බලලා තියෙනව නේද? එන්න මෙහෙම අය වෙලා වගේ ඔන්නෝම ඉන්න කට්ටිය ඉන්නව නේද? අන්න ඒක තමයි කියන්නේ. ලෝකෙ ගැන හිතාගන්න බෑ. සත්තු වගේ බියෙන්, සැකෙන්, කනස්සල්ලෙන්, බයෙන් ඉන්නවා. මේ අමුතුම ශක්තිවන්තයා ජයග්‍රහණය කරනවා කියන තැන තමයි සත්වයාගේ ඇත්ම තිබුණේ. දැන් තමයි මානව ගුණධර්ම, මානව ලක්ෂණ ගොඩනගාගෙන මේ දියුණු බවුණු වෙලා ඉන්නේ. මේ ඔබ ඔබ සෑහෙන්න දියුණුයි, ඔබ සෑහෙන්න මේ සමාජයේ දියුණුයි. තවත් දියුණු වෙන්න රහතන් වහන්සේලාගේ தත්ත්වයටම, ඒ කියන්නේ බුදුවරුන්ගේ தත්ත්වයටම දියුණු වෙන්න, සංවර්ධනය වෙන්න. ඔබ දියුණුයි, ඔබ සාර්ථකයි, ඔබ තව දියුණු වෙන්න ඒ උතුම් தත්ත්වයටම. මොනවද දියුණු කරන් තියෙන්නේ? මනස, මනසයි දියුණු කරන්න තියෙන්නේ. එහෙම නැතුව ශරීරය එහෙම නෙමේ, ශරීරේ මවාපෑම් නෙමේ. මනස දියුණු මිනිස්සෙක් වෙන්න, මනස සත්භාවය දියුණු කරගන්න. බලන්න මේ මොහොතේ මනස පවසන තත්ත්වේ, මනස දනවන දේ මොකද්ද කියලා බලන්න තමන් හොඳට ගිහිල්ලා. මනසේ ඇතිවෙච්ච සමාධිය කොයි වගේද කියලා බලන්න. මනස දිහා බලන්න. සිතේ විලි දිහාත් නොවේ, ඊටත් වඩා ගැඹුරින් මනස දිහා. මං හිතන්නේ ගොඩක් දෙනෙක්ගේ සංසුන් ඒ ධර්මයේ ප්‍රාතිහාරය, ඒ චේතෝ විමුක්තික මෛත්‍රී බලය, ඒ තුලම, ඒ ගුණයම, ඒ නිර්වාණ මාර්ග රසයම, ඒ සත්‍ය මාර්ග රසයම, ඒ ආර්ය අෂ්ටාංග මාර්ග ගුණයම, ඒ ආර්ය ගුණ ලක්ෂණයම විඳින්න, රස වේදින තමන්ට පුළුවන්. සියලු වේදනා දුරු වූ ඒ ශාන්ත මනසේ නිරෝධ ගුණය.
හොඳයි සාදු.
මේ ලෝකේ තියෙන එක එක් සමාධීන් පින්නතුරින් පවත්වා ගන්න ඕන දේවල් තියෙනවා. පවත්ව ගන්න සමාධි තියෙනවා. හරිද? පින්නතුරින් පවත්ව ගන්න සමාධියක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍ය ධර්මෙහි සමාධිය පැවැත්ව ගන්න ඕන සමාධියක් නෙමෙයි. අවබෝධය තුළ ඇතිවන නිරායාසයේ සමාධිය. ඒ නිසා පිනතුනි මේ සමාධිය පැවැත්වීම සඳහා කිසිම ප්‍රයත්නයක්, උත්සාහයක්, කැපවීමක්, අවධියක් මොකවත්ම ඕනේ. කිසිවක්ම ඕනේ නැහැ. අර ලෞකික සමාධිය තමයි පවත්වන්න පිනුතුනේ ධත්මිටි කාගෙන ඒ සමාධියට වීරිය කරන්න ඕන. මම ලෞකික සමාධි වැඩුව පිනුතුනේ ලෞකික සමාධි වැඩෙනකොට තදින් වීරිය කරනකොට මේ දත් එකට එක හැපෙනවා. දත් එකට එක හැපිලා මගේ දතකින් පතුරක් ගැලවිලා ගියා. මම පස්සේ මට භාවනා උපදෙස් ලබා දුන්නු ගල් කුටියක වැඩ හිටිය හාමුදුරු කෙනෙක් හිටියේ. උන්වහන්සේට මං ගිහින් කිව්වා මම වීරිය කරද්දි මගේ දතින් පතුරක් ගැලවුණා කියලා. ඒතරේ හිතන්නකො දත් මිටි කෑම කොහොමද කියලා. ඊට පස්සේ කිව්වා කලින් උන්වහන්සේ කෙනෙක් හිටියා, ඒ උන්වහන්සේ නම් මේ වීරිය වඩන්න මේ කටට හක්කට ලී කෑලි දෙකක් දා ගන්නවා කිව්වා. උන්වහන්සේ ඉතින් මට නොකිය කිව්වේ කලින් උන්වහන්සේ කරපු වැඩේනේ. මාත් කර වැඩේ අර ලී කෑලි දෙකක් ගෙනල්ලා හක්කට දාලා තියා ගන්නවා. තියාගත්තාම පින්නතුනේ අර ලී කෑලි දෙකේ දත්වල මාක් එක හිටිනවා. ඒ තදින් හපනවා. ඒ කියන්නේ දැඩි වීරිය අවශ්‍ය කරනවා ධ්‍යාන සමාධියෙම වඩද්දී. සුළු වීරියකට කරන්න බෑ පින්නතුනේ. ඔය ආරණ්‍යගතව ධ්‍යාන භාවනා වඩන අපේ හාමුදුරුවෝ ඉන්නවා. දවසක් කැලයක් මැද හයියෙන් කෙඳිරි ගාන ශබ්දයක් ඇහෙනවා. මම බැලුව පොඩ්ඩක් ඒවිල මොකද්ද මේ කියලා. බලවට උන්වහන්සේ අර විදියටම අරලු ගෙඩියක් කටට දාගෙන හපාගෙන වීරිය කරනවා. අවසානයේ වීරිය දරා ගන්න බැරුව තමන්ගේ වේදනාවත් එක්ක ශරීරයෙන් තමන්ගේ කටින් ශබ්දයකුත් එනවා. අන්න එහෙම වෙරවඩලා තමයි ලෞකික සමාධි වැඩෙන්නේ. ලෞකික සමාධි සතර ධානයන් එහෙම ලේසියවත් නෙමේ. සමහර අය බොරුවට හඳුන්වා දෙනවා, දැන් ඔබ පළවෙනි සමාධියේ සමාධිගත වුණා. ඒ බොරුවේ මනෝමය. ඒව සමාධි වැඩෙන්නේ නැහැ. ඈ ඈ හේවනයි ඉතින් ඔයත් උතන සෝවාන් කරලා යවන්න පුළුවන් නේද? අපි නම් මෙහි මොන තත්වයකට ගියත් කිසි කෙනෙකුට එහෙම තත්ව දෙන්නෙත් නැහැ, දෙන්න ඕනත් නැහැ. එහෙම ගන්නව නම් ඒක සත්‍යයක් නෙමෙයි. තියෙන තත්ව දුරු කරන්න, තියෙන ගති දුරු කරන්න ඇවිල්ලා, තියෙන මාන්නේ දුරු කරගන්න ඇවිල්ලා. අපි මෙතන මාන්නයක් එකතු කරගන්න ඕනද? නෑ. අපි මෙතන ඇවිල්ලා ඉන්නේ කිසිවෙක් නොවෙන්න. තේරුණා නේද? අපි මෙහාට ඇවිල්ලා තියෙන්නේ මොකටද? මොකටද මේ භාවනාවට යන්නේ කියලා අහුවොත් කිසිවෙක් නොවෙන්න. කිසිවෙක් නොවෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. කිසිවෙක් නොවෙන්න ආධ්‍යාත්මිකව දර්ශනයෙන් නුවණින් කිසිවෙක් නොවෙන්න තමයි උත්සාහ කරන්නේ. කිසිවෙක් වෙන්න එපා. කිසිවෙක් නොවුනහම කවුද? අතහැරිය උත්තමයෙක් වෙනවා. අතහැරිය උත්තමයා ආර්ය උත්තමයා. මොනවද අතහැරියේ? අතහැරපු උත්තමයා අරිහත් උත්තමයා ආර්ය උත්තමයා. මොනවද අතහැරියේ? මානිය අතහැරියා, ගති අතහැරියා, දිට්ටි අතහැරියා, සංකල්ප අතහැරියා, ආගම් අතහැරියා, ජාති අතහැරියා, වර්ග කුල ගෝත්‍ර අතහැරියා, ඇලීම් ගැටීම් අතහැරියා, කුමකින්ද කොහෙන්ද ශරීරෙන්ද මනසින් ශරීරෙන් අතහැරපු අය ඉන්නවා මනසින් අල්ලගෙන ඕන තරම් ඉන්නවා අපි සමහරලාට හිතන්නේ ගොඩාක් වෙලාට අතහැරිය කියලා හිතන්නේ ශරීරෙන් අතහැරියාම මම ඒ දවස්වල අනිත් ස්වාමීන් වහන්සේලා වගේම මාත් හැඩ ගැහුණා දේවුරු පොරවල හිස බාලා අර කුඩේ නෙමෙයි මම පාවිච්චි කරා කාලයක්ම පාවිච්චි කරා අර ගොටු අත්ත කියන එක ඒකත් අරගෙන ගොටු අත්තත් අරගෙන මේ සෙරපු දෙක පාවිච්චි කරන්නේ නැතුව පාත්‍රෙත් කරේ දාගෙන පිස්සෙක් වගේ ඇවිදගමු කාලයක් හිටියා හැබැයි ගොඩාක් දෙනෙක් දකින්න අය හිතුවේ මම ගොඩාක් අතහැරලා කියලා නෑ මම මේ චිතේ පීඩාවකින් මම මේ සත්‍ය ගවේෂණය කරනවා පිටින් ඉන්න කෙනාට හිතෙනවා පේනවා ආනේ ගොඩක් අතහැරලා කියලා මම මේ පිස්සු වැටිලා හොයනවා හැමතැනම සත්‍ය පිටහිට හිතනවා මම අතහැරලා ඉන්නේ හැමදේම අතහැරලා ඉන්නේ කියලා ඉතින් මිනිස්සු හිතන එක මට වැදගත් කමක් නැහැ මේ මං හොයන දේ තමයි මට වැදගත් කියලා මම මගේ දේ හොයාගෙන මම යනවා වෙනතුනේ මේ මේ සත්‍ය වැටහීම මේක ලේසියෙන් පහසුවෙන් එහෙම පරම්පරාවෙන් හම්බ වෙච්ච දෙයක් නෙමෙයි පින්නතුනේ මේක යට අපි විඳපු දුක වේදනාව කවුරුත් දන්නේ නැහැ ඒක අපි කියන්න උත්සාහ කරෙත් නැහැ ඒක පෙන්වන්න උත්සාහ කරෙත් නැහැ ඒක පෙන්නල වැඩකුත් නැහැ ඒක අපේ ආධ්‍යාත්මයට පෞද්ගලික වූ දෙයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහොම දුකසේ අපි එච්චර දුක් වින්දේ නැහැ නමුත් අපිත් සෑහෙන දුක් වින්දා මේක තේරුම් ගන්න මහන්සි වෙන්න හරි ගුරුවරයෙක් හොයාගන්න හරි ගුරුවරයාගෙන් හරි උපදේශය ළඟා කරගන්න අපි ගිහිල්ලා ගුරුවරයාට හා මෙන්න නිවන් දක්වනකෝ අපි ඇවිල්ලා ඉන්නේ එහෙම අපිව නිවන් දක්වන්නේ අපි හරි අමාරුවෙන් බැගෑපත් වෙලා මේකට උත්තරයක් හොයනවා ඉල්ලනවා ඈ උන්වහන්සේලාගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා අපි හරි ගුරු ගෞරව දක්වනවා පොඩ්ඩක් හරි අපහැදුණු බණ ටික කිව්වේ කියලා දුන්නේ නැති වුණොත් මං අමාරු වෙන්නේ කියලා තේරුණා නේද ඒ නිසා අපි විශාල වශයෙන් එහෙම කැපවීම කරලා තමයි නුවණ යොදවලා තමයි පින්නතුරේ යම් අවබෝධයකට සත්‍යයකට එනවනේ ඒක මේ ලෝකේ තියෙන මේ ඔය හිතාගෙන ඉන්න තත්ත්ව තානාන්තර නෙමෙයි දැන් අපේ උදවිය හිතන් ඉන්න බුදු බව කියන්නේ තානාන්තරයක් ඒ නිසා අපි බුදු වෙන්න යන්න ඕන. අරිහත් බව කියලා කියන්නේ තානාන්තරයක්. රහත් වෙන්න ඕන. මාර්ගඵල සෝහාන් කියලා කියන්නේ තානාන්තරයක් කියලා හිතන් ඉන තානාන්තර නෙමෙයි ඒ එකක්වත්. තානාන්තර වලින් නිදහස් වීමක්. එහෙම නේද? තියෙන තානාන්තර වලින් නිදහස් වීමක් මිස තානාන්තර ලබා ගැනීමක් නෙවෙයි. තානාන්තරයක් හැටියට සත්‍ය අවබෝධ කරගන්න ඉන්න කිසි කෙනෙකුට තානාන්තර සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. රස්සාවේ උසස් වීමක් වගේ මාර්ගඵල නිවන් බලාපොරොත්තු වෙනෝ නම් ඒ ඇත්තන්ට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මානසික සුවතාවේ වඩාත් සුවතාවේ නිවැරදිම සුවතාවේ ඇති තැනක් බුදුහාමුදුරු පෙන්නුවේ අන්න එතෙන්ට යන්න. තේරුණා නේද? මානසික සුවතාවේ ලස්සනට ඇති තැනක් තමයි බුදුහාමුදුරු පෙන්නුවේ අන්න එතෙන්ට මේ මනස ගමන් කරවන්න එච්චරයි. ලස්සනම මානසික සුවතාවේ තියෙන තැන තමයි මේ ආවරණ නැති විවෘත මනස. ආවරණ නැහැ, බැඳීම් නැහැ, නිර්වාණ. ආවරණ නැහැ, බැඳීම් නැහැ, විවෘත මනසට පත්වීම. ඔබේ මනස විවෘතද? මම වහගෙන ඉන්නේ කාගෙන්ද වහගෙන ඉන්නේ? මමත්වයෙන් වහගෙන ඉන්නේ. විවෘත කරන්න විවෘත මනසට පත් වෙන්නේ. ඒ විවෘත මනසකට පත් වෙන්නේ කියන්නේ එවිට තමයි ඔබට සත්‍ය ගලාගෙන පැමිණෙන්නේ. විශ්ව සත්‍ය තමන් කරා පැමිණෙන්නේ විවෘත මනසකට පත් වුණා. සීලම වැසියෝ ලෝක සත්වයෝ මනස කූඩු කරලා තියෙන්නේ. ආගමක් හදලා ඒ කූඩු ඇතුළට දාලා තියෙන්නේ නේද? ජාතියක් කුලයක් ගෝත්‍රයක් හදලා ඒක ඇතුළට දාලා තියෙන්නේ. ඔබ ශ්‍රී ලාංකිකද? මම නම් ශ්‍රී ලාංකික නෙවෙයි. ඔබ සිංහලද? ඔව් අපේ හඳුර අපි සිංහල බෞද්ධ. මම නම් සිංහල නෙමෙයි. දර්ශනය තුළ, මනස තුළ, ආධ්‍යාත්මය තුළ, දැක්ම තුළ මම සිංහල නෙමෙයි. සම්මුතියෙන් වෙන්න පුළුවන්. එතෙන්ට නේද අපි එන්න ඕන? සීල දෙනා එන්න ඕන එතෙන්ට. සීල දෙනා මෙතෙන්ට ආවම ලෝක යුද්ධ නැහැ, ප්‍රශ්න නැහැ, ගැටුම් නැහැ. තමන් උසස් කෙනෙක්ද? මම නම් උසස් කෙනෙක් නෙමෙයි. ඒක තමයි ගැඹුරු ආධ්‍යාත්මය, ගැඹුරු ලක්ෂණය, ගැඹුරු දහම කියන්නේ ඒක. ඒ සමාධිය තුල වඩන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන ඒ දේ. තමන්ගේ හිත හොයාගන්න, තමන්ගේ නිරෝධ මනස, නිරෝධ මනස, නිරෝධ ඥානය තමා තුළ සොයා ගන්න. තමන්ට ඒ තුළ දිපෙන තුනි ලොකු රැකවරණයක් තියෙනවා. මනස පිහිටවන තැනක් හොයන්න එපා. විවෘතව හා නිදහස්ව සිටින්න. දැන් අපි ඔළුව විකාර කරගෙන නිවන කොහෙද තියෙන්නේ, මේ ශාන්ත තැන කොහෙද තියෙන්නේ කියලා හොයන්න ගියොත් වෙනතුනේ ශාන්ත තැන නැතිලා යනවා. එහෙසම් සෙවීම තුල නෙමෙයි අපිට ඒක සොයා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැනීම තුල මනස දැඩිව අල්ලන එක අඩු කරන එක තමයි පින්නතුනේ මුලින්ම මේ ආර්ය ප්‍රතිපදාවේ පුරුදු කරන්න තියෙන්නේ. මනස දැඩිව අල්ලන එක අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනවා. දැඩි බව අඩු කරලා දානවා. දැඩි බව අඩු කරලා දාලා තුනී කරලා දාලා 150කට වැඩිය දැඩි බව අඩු කරගෙන ගියාම පින්නතුනේ යා ආර්ය භූමියට, ආර්ය මාර්ගයට පත් වෙනවා. මිනිස්සු ළඟ තියෙන දැඩි බව තමයි පින්නතුනේ මිනිස්සුන්ව අපායට ගෙනියන්නේ, දුගතියට ගෙනියන්නේ. ඔබේ ළඟ තියෙන දැඩි බව 100ට කීයකින් අඩුද ප්‍රතිශතය හොඳට බලන්න. මේ මොහොතේම දැඩි බව අඩු කරගන්න, දුරු කරගන්න. නමුත් සමාජ තලයේ නම් පැවැත්ම තියෙන පිනතුනේ දැඩි බව, දැඩි බවින් යටපත් කරලා නේ. එහෙනම් සමාජ තලයේ දුවන්නේ එහෙමයි. දැඩි මිනිසුන් දැඩි බවින්ම යටපත් කරලා. ඒ නිසානේ අපිට මිනිසු පාලනය කරන්න බැරි නිසානේ මේ බුදුරජාණන් වහන්සේට මිනිස්සු පාලනය කරන්න බෑ පිටතට. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වා බුදුරජාණන් වහන්සේ වනයේකට වැඩම කරා. බණ්ඩික කිව්වා වැඩ ඇත්තෙම පාලනය කරේ නෑ මිනිස්සුන් බුදුරජාණන් වහන්සේ. යම් යම් දේවල් පැනවල බුදුරජාණන් වහන්සේ පාලනය කරේ නෑ. බුදුරජාණන් වහන්සේ දණ්ඩක් අරගෙන පොල්ලක් අරගෙන වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දීගෙන එහෙම පාලනය කරේ නෑ. එක සැරයක් දෙසරයක් කිව්වා මිනිස්සු ඇදෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ එතනින් වැඩියා. ඒ විදිහට තමයි බුදුහාමුදුරුවෝ පාර්ලිය වනයටත් වැඩම කරේ. වෙන හාමුදුරුගෙන නම් අද නම් කරන්නේ මොකද? ඉන්න ගෝලෙ ටික පොල්ලක් අරන් ගහලා පන්නල උන්වහන්සේ එතන ඉන්නෝනේ. බුදුරජාණන් වහන්සේ කරේ ඕගොල්ලෝ ඕන එකක් කරගන්නවා කියලා මම යනවා කියලා වැඩම කරා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ දැඩි මිනිස්සුන්ව පාලනය කරන්න බෑ. දහමක් දේශනා කරන්න පුළුවන්. ඉතින් අපිට වුණත් ඒකයි. මිනිස්සු පාලනය කරන්න බෑ. දහමක් දේශනා කරන්න පුළුවන්. එච්චරයි. මොකද හේතුව? මිනිසුන් ලෝකේ දැඩි. අවිද්‍යාත්මක දේවල් වල සාරයක් ඇති කියලා තේරෙන්න තේරෙන්න යා දැඩි වෙනවා. අවිද්‍යාත්මක දේවල් වල සාරයක් ඇති කියලා තේරුම් ගන්න 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 යා දැඩි වෙනවා. ඒවාට අගයන් ලබා දෙන්න යාට දැඩි වෙනවා. ඔබට දැඩි වෙන්න කාරණාවක් තියෙනවා. දැඩි වීමක් කියලා කියන්නේ අල්ලා ගැනීමක් වෙන තුනේ. දැඩි වෙන්න කිසිම කාරණයක් තියෙනවද කියලා බලන්න. මට මෙන්න මේ දේ නිසාවත් මේ දේවල් නිසාවත් දැඩි වෙන්න ඕනද? ඝන වෙන්න ඕනද? වෛර කරගන්න ඕනද? සටන් කරන්න ඕනද? ලෝභකම නිසා තමයි දැඩි වෙන්නේ. ద్వේෂය නිසා තමයි දැඩි වෙන්නේ. මමත්වයේ නිසා තමයි දැඩි වෙන්නේ. එහෙමනම් දැඩිකම ඉවතලා යවහම පිනුතුනේ ඇති වෙනවා. අනතිමානී ගතිය, මෘදු අනතිමානී. මෘදු බවක් ඇති වෙනවා, අනතිමානී බවක් ඇති වෙනවා. මෘදු බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිත මෘදුයි කියලා බණ පොතේ පිනුතුන් අහලා තියෙනවා. වෙඳුරු පිටක් වගේ මෘදුයි කියලා කියනවා බුදුහාමුදුරන්ගේ මේ එළඟි තෙල් වගේ හරි මෘදු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේගේ සිත දැඩි නෑ, හරි මෘදුයි. ඒ වගේ ලස්සන මං හිතක් තව ලස්සන මෘදු හිතක් තිබුණු සාමණේස කෙනෙක් හැටියට මම තව දැක්ක හාමුදුරු කෙනෙක් තමයි දලයි ලාමා හාමුදුරු. උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේ හොඳට මට රීඩ් කරන්න හැකියාව ලැබුණා. මම බැලුවා උන්වහන්සේගේ ද්වේෂයේ කොහේ හරි තියෙනවද, නිකන් සටන්කාමීකම් තියෙනවද කියලා. උන්වහන්සේ හැමදේම යටපත් කරලා දුරු කරලා දාලා ඒ සිත් පරිහරණය කරන්න නැතුව බොහෝම මෘදුව වාසය කරන ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ රාජනායකයා නිසා වටෙන් අවියාවුද වලින් ආරක්ෂාව දෙනවා. මේ නමුත් උන්වහන්සේ ඒ මෘදුයි ඒක තමයි ලෝකේ හැටි. දැන් ආයුධ වෙළඳාම නරකයි කියලා බණේ උගන්වනවා. ආයුධ වලින් දෙපැත්තින් ආරක්ෂාව දෙනවා. මට ඒක හරි කුතුහලයක් ඇති වෙන දෙයක් නේද? නමුත් ඒක නැතුවත් බෑ. ඒක නැතුව තිබුණොත් වෙඩිගලක් යන්න කලින් ඔය ඉන්න පිස්සු මිනිස්සේ කරේ ඇවිල්ලා උන්වහන්සේට හානියක් කරනවා. අද කාලේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියා අනිවාර්යෙන් ඒ ආයුධ වලින්ම ආරක්ෂාව දෙන්න සිද්ධ වෙනවා. මහානායක හාමුදුරුවන්ට ඒ ආයුධ වලින් තමයි ආරක්ෂාව දෙන්නේ. දැන් දරදා මාණිකගේ මහානායක එහෙම නේද? ඉන්නවනේ ගෙට්ටු ළඟ ඉන්න විශේෂ කාර් බලගායේ ඉන්න දලදා හාමුදුරුවන්ට ඒ ආයුධ වලින් තමයි ආරක්ෂාව දෙන්නේ. හැබැයි ආයුධ වෙළඳාම ආයුධ නිෂ්පාදනය නරකයි. සුද්ධාගමට අනුව කරන්න දෙයක් නැහැ. ඒක තමයි ලෝකේ යථාර්ථය. සම්මුතිය. ඒව සසඳා බලන්න යන්න එපා. අධාර්මික ලෝකයක් ඉන්න ඔය අධාර්මික ලෝකය ධාර්මිකව බලන්නේ නෑ. අපි කෙරෙහි වුණත් එච්චරයි පින්නතුනේ. අධාර්මික මිනිසා ධාර්මිකව අපි දිහා බලන්නේ. මේ පෞගේ දවසක වතුර ටිකක් ඇලකනකොට බෑග් එක ළඟට ඇවිල්ලා කුඩුකාරයෙක් වගේ කොල්ලෙක් දිගටම බලාගෙන ඉන්නවා හාමුදුරන්ගේ බෑග් එක දිහා. මං හිතුවා තා පොඩ්ඩක් වතුර නෑවොත් එහෙම බෑග් එක නැතුව තමයි එන්න වෙන්නේ කියලා. ඉතින් අනික ගොඩ වෙලා මොකද ඒකේ ID එක තියෙනවා නේද? ඒ වගේ වැදගත් දේවල් තියෙන ඕව නැති වුණාම කාර්යාල ගාන යන්න වෙනවා. ඕව නැති වුණොත් මොනම කෙනෙක්ගේ දුරගතනයක් තියෙනවා. ඒ නිසා එයාට අදාළ නැහැ හාමුදුරුවෝද සිංහලද බෞද්ධද සංස්කෘතියද අදාළ නැහැ. එයාගේ ඔළුවේ වටිනාකම් ඇති කරලා තියෙන්නේ ලෙඩකට බෙහෙත් ගන්නවා. මද්‍රව්‍ය භාවිතාවේදී ඇදෙන ලෙඩකට බෙහෙත් ගන්නවා. එතකොට එයාට ඒව අදාළ නැහැ. වැදගත් කමක් නැහැ. ඉතින් මනුෂ්‍යයාගේ අසනීප තත්ත්වයේදී එහෙමයි ඒ සත්වය ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි මේ ලෝක දෙකෙන්ම බේරෙන්න ඕන. දහමත් ප්‍රගුණ කරගන්නත් ඕන. අධාර්මික ලෝකයෙන් බේරෙන්නත් ඕන පින්තුනේ. හරි නුවණින් මධ්‍යස්තව මේ හැම දෙයක්ම සම්බර කරගන්න ඕන. ඔබත් මේ ලෞකික ලෝකයේ ලෞකික මිනිසුන් සමග යුතුයකම් සමග මගුල් ගෙවල් වල දාන ගෙවල් වල යන්නත් ඕන. තමගේ දහම දියුණු කරගන්නත් ඕන. සතර අපායෙන් නිදහස් වෙන්නත් ඕන. මාර්ගඵල දියුණු කරගන්නත් ඕන. හොඳට ධර්මයේ අහන්න, හොඳට ධර්මයේ විමසන්න, හැම දෘෂ්ටියකින්ම කැඩි කැඩි ඔබ එනකොට ඔබ එන්නේ සම්මාදිට්ඨියට. මනසේ තියෙන හැම දැඩිභාවයකින්ම තමන් අඩුවෙවි එනකොට ඔබ එන්නේ මෘතු අනතිමානී කියන තැනට. මෘදු තැනට අනතිමානී කියන තැනට එනවා. එහෙමනම් ඒ සියල්ල දුරු වෙන සබ්බේ සංඛාරා අනිච්ච කියන තැනට ඔබ එනවා. අන්න ඒ අනිත්‍යතාවයට පිවිසෙනවත් එක්කම පින්නතුනේ ඔබ මේ විශ්වගාමි ආලෝකයට නොයන අනාගාමි සියල්ල අතහැරියන් අරිහත් අශේෂ විරාග නිරෝධ පරිවර්තනයකට ඔබ පාත්‍ර වෙනවා. නොසිතන වේලාවක නොසිතන අන්දමේ මානසික පෙරලියක් ඇති වෙනවා. සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා මේක ඇඟ ඇතුලේ මේ ශරීරය අල්ලගත්ත ඇට ඇට විදුලුවල. ඒක විදුලි බලයක්, විද්‍යුත් ශක්තියක්. ඒ විද්‍යුත් ශක්තිය එක මොහොතක ඔබේ ඇඟින් මුළු ඇඟෙම්ම තුරන් වෙලා යනවා. දැනනනේ ඒක ශාරීරිකවත් දැනෙනව පින්නතුනේ. දැනෙන්නේ නැත්තේ නෑ. ඉතින් මගේ මට මතකයි මම අවසාන දිට්ඨිය කඩන මොහොතේදී එක පාරට මේ විදුලිය පැන නගින්නේ මනසින් ඉස්සල්ල පරිවර්තනය වෙනවා. පරිවර්තනය වුණාට පස්සේ ශරීරය තුළ අර සක්කාය දිට්ඨික කියන එනර්ජි එකට ශක්තියට පවතින්න බැරි වෙලා යනවා. තේරුණාද මම මේ කියන දේ? එනර්ජි එකට පවතින්න බැරි වෙලා යනවා. ඒ විදුලිය ඉස්සල්ලම මාකට ඇඟිලි දෙකෙන් පටන් ගන්නවා සටස් යාලා විදුලි සරක් වගේ වැදිලා. එතනින් වැදුනට පස්සේ පින්නතුනේ ඒක එනවා එකම සුනාමියක් වගේ කරන්ට් එකක් ධාරාවක් එනවා. ශරීරයේ මේ පහළ ඉඳලා උඩටම එනවා. උඩටම ඇවිල්ලා 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 පින්නතුනේ අපි විශ්වයට මුදාහැල විශ්වය අල්ලගන්න කිසිම හේතුන් ඉදිරිපත් කරන්නේ නැතුව සසරට බැස ගන්න අදහස් නැතුව මනසට බැස ගන්න අදහසක් නැතුව අතහැරලම ඉන්න නිසා අර ශක්තියට රැඳෙන්න බෑ. අතහැරීමේ ගුණය ඇති තැන පින්නතුනේ අර ශක්තියට රැඳෙන්න බෑ. ඒ ශක්තිය හෝම ඇවිල්ලා 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 සම්පූර්ණම ඔළුවෙන් නිදහස් වෙලා යනවා. ඊට පස්සේ මට දැනුණ දේ තමයි මම කණ පිට ගහපු මිනිසෙක් වුණා. එහෙම කිව්වොත් එකක් තේරෙනව නේද? කණ පිට ගැහුවා වගේ කියලා. කණ පිට ගහපු කෙනෙක් වුණා. මේ දැන් ඉන්නේ කෙනා නෙවෙයි, ඉස්සර හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ. එහෙම තමයි ඕනම කෙනෙක් ළඟ තියෙනා වූ ඒ යම් ඒ ගතිය දුරු වුණාට පස්සේ එතකොට අර සත්ව ගතිය නිදහස් වෙලා මොන ගතියට දෙන්නේ? අන්න ආර්ය ගතියකට එනවා. අෂ්ඨ පුරුෂ පුද්ගල ගතියට එනවා පිනුතුනේ. අර සත්ව ගතිය තමයි අර ගියේ. හැබැයි කවුරුවත් වටහා ගන්න එපා පිනුතුනේ, ඒ වගේ ශාරීරික දැනීම් ඇති වුණයි කියලා ඒකමයි අවබෝධය කියලා. මොකද හේතුව විවිධ හේතුන් නිසා එහෙම ශාරීරික දැනීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ශාරීරික දැනීමක් නිසා පදනම් කරගෙන මම මේ සත්‍යයටපත් වුණා කියලා හිතන්න යන්න එපා. මොකද හේතුව ඥාන දර්ශනය වෙනම සිද්ධ වෙන්න ඕන. ඥාන දර්ශනයේ සිද්ධ නොවි තමන්ගේ ශාරීරික වෙනසක් ඇති වුණා කියලා කවමදාකවත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒක මානසික වෙනස, දාර්ශනික වෙනස ඇති වෙන්න ඕන. මනසේ වෙනසක් ඇති වෙන්න ඕන. මනසේ අර දුක් විඳින ලක්ෂණය නැති වෙන්න ඕන. ඉස්සර දුක් ටික තාම තියෙනවා. මොකද ලක්ෂණය විශේෂත්වය? අර මම කියලා කනෙක්ට් කරන කෙනාව දැන් නැහැ. ඉස්සරත් තිබුණ අටලෝ දහම ඒ සමයට හැටියට ඒ අටලෝ දහම. මේ සමයේ හැටියට මේ දැනුත් තියෙන අටලෝ දහම මට. ඔබටත් තියෙනවා නේද? හැබැයි අර මමේ කියලා කනෙක්ට් කරගත්ත ස්වභාවය නැති නිසා සැනසෙල්ල ඇති වෙනවා. ඉස්සර මොකද මම කරේ? ඇතිවන හැම දෙයක්ම මම මම කියලා ගන්නවා. ගන්න තරමට පීඩාව වැඩි. නැත්තිත් මට, ඇත්තිත් මට, හොඳ කිව්වත් මට, දොස් කිව්වත් මට. වර්තමාන බය, අනාගත බය. මරණ බය, සංසාරික බය, අපා බය මේ ඔක්කොගෙම තෙරපෙනවා. ඒ සමයේ. එතකොට ඒකේ නිදහස් නාම ති කරන්න කරපු එකම දේ තමයි ධර්මයේ විමර්ශනය කරමින් ධර්මයට අනුගත කළා මනස හැම මොහොතකම. වැරදි සංකල්ප පහළ වෙනවා, සංකල්පයේ විද්‍යාව සොයනවා, ධර්මයේ සොයනවා. ඒ කියන්නේ වෙනතුනේ හරියට අර පතල් කරුවෙකු අමු පස් ගොඩවල් දමදමා ඒක පස් ටික සෝදනෝනේ, සෝදලා මැණික් ගලක් අහුලා ගන්නවා. මේකත් ඒ වගේ පින්නතුනේ. අපේ මොන සංකල්පයක් ආවත් අපේ විදර්ශනාව ප්‍රඥාව නැමැති එනදී ඒ කූඩෙන් මේක සෝදන්න ඕන හොඳටම. තේරුණා නේද? මොන සංකල්පයක් ආවත් මොන පදනමක් ආවත් අපේ විදර්ශනාව නැමැති කූඩේට දාලා සෝදන්න ඕන දැකලා තියෙනවද මැනික් සෝදන ආකාරය? ඒ විදිහට බලන්න ඕන. ඊළඟට නැවතත් අර නාම්බෝ බලනවා කියලා මොකක්ද එකක් බලනවා, හොඳට පරීක්ෂා කර කර බල බල ඒකෙත් බොරුළු අයින් කරනවා. ඒ කියන්නේ උත්තරේ හැටියට හම්බ වෙච්ච ටිකක් තව පිරිසුදු කරනවා නේද? එතකොට අපිටත් දැන් උත්තර ඇති. මඩ සෝදලා ඔබේ හිතේ දැන් උත්තර ඇති. දැන් මොකද කරන්න ඕන? හොඳ ආලෝකවත් තැනකට ගෙනියන්න. ඉර පායලා තියෙනවා නම් ඉර පැත්තට තමයි ওই නාම්බු අල්ලන්නේ. මම දැකලා තියෙනවා. අපේ ගම්වල එහෙම මේ ඇලවල් අයින් එහෙම ඔක සෝදනවා මම දැකලා තියෙනවා. පොතර නාන්න යන ඇල ළඟ ගෙනල්ලා සෝදනවා. ඒක නිසා මම දැකලා තියෙනවා. මේක කරන්නේ කොහොමද කියලා. හරි, හොඳට ආලෝකය කියන්නේ පින්නතුනි හොඳ අවදියෙන් හොඳ ආලෝකවත්ව මේක අඳුරු තැනක බලන්න බෑ. හොඳ ආලෝකවත්ව නුවණින් අවදියෙන් හිත දිහා බලන්න ඕන. දැන් තව බොරළු ටිකක් එකතු වෙලා තියෙනවා. මේ බොරළුත් ඔක්කොම අපි ඉවත් කරන්න ඕන. බල බල ඉවත් කරන්න ඕන. ඊට පස්සේ පින්නතුනි මැනික් ගලක් අහුල ගන්නවා වගේ අපි මේ ධර්ම රත්නය ධර්මයේ නෙමෙති මැනික් ගල අහුල ගන්නවා. දුර්ලභ කෙනෙක් මේක අහුල ගන්නේ. හොඳ විදර්ශනාවක් තියෙන කෙනෙක් මේක අහුල ගන්නේ. හොඳ අවදියක් තියෙන කෙනෙක් මේක අහුල ගන්නේ. හොඳ අවබෝධයකින් ධර්මයට කැප වෙන කෙනෙක්මයි මේක අහුලගන්නේ. එහෙම නැති අය බණ අහනවා, ගෙදර යනවා, ඊළඟ සතියෙත් එනවා, ඊළඟ මාසෙත් එනවා. එතන හොඳ නැත්තම් ආයි කවුරු හරි ඇවිල්ලා කට කතාවක් කියන ඔහෙට වඩා හොඳයි අතන. ඒත් යනවා, ඒත් අහනවා, නිදා ගන්නවා, කිරා වැටෙනවා, ආයි ගෙදර එනවා. කාලයක් එහෙත් අහලා එහෙත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ටිකක් හොඳ නෑ වගේ දැන් අපි යම් වෙන දියාවක. එහෙත් යනවා. එහෙත් යනවා, නිදි කිරා වැටෙනවා, ආයෙතර එනවා, ආයි කාලයක් යනවා, ආයෙ එනවා. එහෙම යන්න එපා පින්නතුනේ. එහෙම කරන්න එපා. මොකද තමන්ගේ දෝෂෙට තමන් ළඟ තියෙන දුර්වලතාවලට දේශකයට දොස් කියලා වැඩක් නෑ නේ. දේශකයට දොස් කියලා වැඩක් නැහැ. වෛද්‍යවරයා බෙහෙත් ටික හරියට දුන්නාම මාත්‍රාවට බොන්නේ නැතුව ලෙඩේ සනීප වෙන්නේ නැති වෙනකොට වෛද්‍යවරයට දොස් කියන්න බෑ. ඒ වගේම ලෙඩක් සනීප වීම සඳහා කාලයක් වමනා කරනවා. ඒ කාලය දෙන්නේ නැතුව හැමතැනම දුවන එකේ තේරුමකුත් නැහැ. ඊළඟට ඒ කාලය දෙන්නත් ඕන. දෙපෙන්නතර මෙන්න මේ හැම දෙයක්ම එකට රැස් කර ගන්න තැන තමයි අපිට මේ ධර්ම ප්‍රතිලාභේ ලබන්න පුළුවන්. මේ වෙසක් මාසයේ ගොඩාක් උත්සාහවත් වෙන්න ඕන ප්‍රශ්නයක් අහන්න නිර්වාණයට අදාළ දේවල් විතරයි. මොකද මේක නිර්වාණය ගැන කතා කරන, සත්‍ය අවබෝධය ගැන කතා කරන ධර්ම මණ්ඩපයක් නේද? ඒකයි අපි කියන්නේ. ඒක නිවන ගැන පමණක් අපි කතා කරමු කියලා. බුදුරජාණන් වහන්සේගෙන් මේ බාහිර දේවල් විමසනකොට බුදුහාමුදුරුවෝ බැහැර කරනවා. ඒක නිවනට අදාළ දෙයක් නොවේ කියලා බැහැර කරනවා. දැන් පින්නතුන් ළඟ නිර්වාණයේ ගුණය, ලක්ෂණය සියල්ලම දන්නවා. ගොඩාක් පින්නතුන්ට තියෙන්නේ අනුගත වෙන්න, ධම්මානුධම්ම පටිපත්තිගත වෙන්න. මේ වෙසක් මාසේ මේ වෙසක් සතිය මම මේ සත්‍ය අවබෝධ කරගන්නවා කියලා එක දිගට එක සතියක් මහන්සි වෙන්න. සක්කාය දිට්ඨිය උදුරා දමන්න, අවිද්‍යාව උදුරා දමන්න. උගුල්ලල දානවා කියලා කියන්නේ නේ? උගුල්ලල දාන්න. අපි අර ගහක් උගුල්ලල දාන්නේ මුලත් එක්කම. ඒ වගේ තමා ළඟ තියෙනා වූ මේ අවිද්‍යාව දුරු කරලා දාන්න. අස්පාද ගන්න. ලෝකේ දකින්න. ලෝක ලස්සන දකින්න. මේ ලෝකේ ඉන්න ගොඩාක් මේ රටේ ඉන්න අය මේ ලෝකේ තියෙන ලස්සන දකින්නේ නැහැ. මොකද දකින්න බෑ. ඒගොල්ලන්ගේ සංකල්ප ලෝකෙන් උන් වැහිලා ඉන්නේ. තේරුණා නේද? ගහක කොළක මැලක තියෙන මලක තියෙන අසිරිය දිය ඇල්ලක තියෙන අසිරිය කවුරුත් දකින්නේ නැහැ. ඒකට හේතු උන්ගේ ඇස් වැහිලා තියෙන්නේ. අවදි වෙන්න ඕන. අවදි වෙන්න ජීවිතේ තියෙන හැම දෙයක්ම දිහා අතහැරීමෙන් බලද්දී මේ ලෝක ලස්සනක් පේනවා වැඩි. මම මෙතන නොහිටින දවසට බුදුරජාණන් වහන්සේගේ සැබෑ ආර්ය ශ්‍රාවකත්වයේ මතු වෙනව පිළිතුර මම මෙහි නොපිහිටින දවසක මම මෙහි පිහිටා ඇතනම් මේ මම වෙමි නම් බුද්ධ ශාසනයේ මේ ඔබ ඉන්නේ තාමත් ලෞකික ලෝකේ. එනිසා මේ මමත්වය දුරු කරගන්න, ඒ සත්‍යය අවබෝධ කරගන්න, මේ මනස සංසුන් කරගන්න, අවබෝධ කරගන්න මේ වෙසක් මාසයේ හැම දිනාටම වාග්ය වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. පිළියෙල කරගන්න ලද සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ උදෙසා වෙසක් පොහෝ දවසේ පූජා කිරීමටයි සූදානම් වන්නේ. උද්දේශික පූජාවක්, ඒක පිළිම පූජාවක් නෙමෙයි. පිළිමය අපි ස්මරණය කර ගැනීම සඳහා යොදා ගන්න සංකේතයක් පමණයි. ඒ පිළිමය සාදා තිබෙන්නේ මේක නම් මේ ෆයිබර් කියන වර්ගයේ කෙඳි වර්ගයකින් හදලා තියෙන්නේ. ඒ වයින් හැදිච්ච එකක්. සමහර පිළිම කොන්ක්‍රීට් වලින්, සමහර ඒවා ගල් වලින්. ඒ නිසා අපිට සමහර ආගමිකයෝ එහෙම කියනවා අපි පිළිම වන්දනා කරනවා කියලා නේ. අපි පිළිම වලට වඳින්නේ නැහැ. පිළිම කැඩෙනවා, පිළිම දුර වෙනවා. ඒක තමන්ගේ අර මෞපිය සිහිපත් වෙන්න පර්ස් එකේ දාගෙන ඉන්නවා වගේ, මේ ෆොටෝ එකක් දාගෙන ඉන්නවා වගේ දෙයක් තමයි මෙතන කරන්නේ අපි. ඉතින් බුදුරජාණන් වහන්සේ උදෙසා උද්දේශික පූජාවක් වශයෙන් එකයි කරන්න උද්දේශික. ඇයි ඒක බුදුහාමුදුරු කියලා තියනවද කියලා නෑ. අපි මේ අහන ධර්මයේ තුල අපිට ගෞරවයක් දක්වන්න ඕන. නැත්තම් අපේ හිතට මදිනේ. අපි ලබා ගන්න ඒ ගෞරවය තුළ ඒ උද්දේශික ගෞරවයක්, নমස්කාරයක් කරන්න අපිට ඕන නිසා අපි හදාගත් එකක් මේක. බුදුහාමුදුරුවෝ මේ මට මල් පහන් තියලා වඳින්න කියලා කිව්වේ නෑ. එහෙම උද්දේශික ගෞරවයක් කරන්න හිතෙනවා. අන්න ඒ නිසා අපි හදාගත් ඒ සම්මුති සම්ප්‍රදායක්. ඒ නිසා මේක අවිද්‍යා සහගතව කරන දෙයක් නෙමෙයි කියලා සියලුම ආගමිකයන්ට, මේක වැරදි විදියට හිතන අයට අපි කියන්න ඕන. ඉතින් අපි බොහොම ශ්‍රද්ධාවෙන් පිළියෙල කරගන්න ලද මල් පහන් සුවඳ දුම් පැන් ආහාර පූජාව මේ වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ අපි පූජා කරමු. අසුන් වලින් නැගී ඉඳලා නැකිලා ඉඳලාගෙන වන්දනා කරමු. හොඳයි, මා සමම කියන්න. සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්